රූප ධාන සහ අරූප ධාන ලැබීමේදී දැනෙන ස්වභාවය පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. ප්‍රථම ධාන, ද්විතීයි ධාන, තෘතීයි ධාන, චතුර්ථ ධාන කියලා ධාන හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රූපාවචර ධාන. මේ රූපාවචර ධාන කියනකොට මේක තියෙන්නේ යම්කිසි රූපාකාරයකින් දැනෙන කොටසක් තියෙනවා. හිතට හැඳිනෙන කොටසක් තියෙනවා, ඒ වගේම දැනෙන කොටසක් තියෙනවා. සලු භවෙන් දැනෙන කොටසක්. ඒ සලු භවෙන් දැනෙන කොටසක් තියෙනවා. ඒක තමයි තද ගතියේ දැනෙනවා. තද ගතියේ දැනෙනකොට ඒක යමකින් බැඳිලා හැඳිලා තියෙන හැටියට දැනෙනවා. ඒක තමයි පටවි ධාතුව කිව්වේ සලු ගතියේ දැනෙන ස්වභාවය. සලු ගතියෙන් යමක් ගොඩනැගුණා නම් ඒක තමයි පටවි ධාතුව කිව්වේ. පටවි මහභූත, පටවි මහභූත, පටවි ධාතු එකින් එකට ගණී වාඩිලා ධාතු වාඩපත් වුණා තමයි අය පොළොව කියන්නේ. නැත්නම් යම් කිසි දෙනක කොහි හරි ගණී භවන දෙයක් හැදුණා නම් අතින් අල්ලන්න පුළුවන්. ගණී භවනීට හරගත්ත දෙයක් හැදුණා නම් පටවි ධාතුවේ ඒ ලක්ෂණේ තියෙනවා. ඒ රළු ගතිය, තද ගතිය නිසා තමයි යමක් අල්ලන්න පුළුවන්. ආපෝ ධාතු කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන්නේ කොටස් දෙකක් එකතු කරලා එකට බැඳලා තියන්න පුළුවන් ගති. ඇලිලා බැඳිලා හිටිනවා ආපෝ ධාතුවේ ලක්ෂණේ. ওই ලක්ෂණේ යමක වැඩි නම් ඒ ලක්ෂණේ ඒවෙන් තමයි අපි ධාතු කියලා නම තිබ්බේ. පටවි ස්වභාවය වැඩි නිසා පොළවට පටවි ධාතුව කිව්වා. කළු ස්වභාවයේ, තද ස්වභාවයේ විද්‍යාමාන උපනැගිලා පෙනෙන නිසා. ඒ වගේම ඇලෙන බැඳෙන ගති ලක්ෂණය තියෙන යමක් ඇද්ද? ඒ ඇලෙන බැඳෙන ගති ලක්ෂණයයි ආපෝ කියන්නේ. ඒ ගති ලක්ෂණේ යමකී විද්‍යාමානින් යම් වස්තුවක් ද්‍රව්‍යයක් සකස් වුණා නම් ඒක තමයි ජල ස්වභාවය, ද්‍රව ස්වභාවය. වේලිච්ච දෙයක් තියෙන නම් අපිට කොච්චර දුවවිලි මිටක් අරගෙන මේක මිරිකලා මිරිකලා බලන දුවවිලි මිට පටවි ධාතුව වැඩි. පටවි ධාතු ස්වභාවයයි මූර්තිමත් කළා උපලංග වෙලා තියෙන්නේ. අල්ල එකට හොඳට හිර කරලා මිරිකිය හැකි දුවවිලි නක් ගොඩක් අරගෙන. දැන් සිමෙන්ති කුරු ගොඩක් අරගෙන මිරිකිය හැකි හොඳට හිර වෙන තද කළ හැකි. අතර ගාන ලිහිල යනවා. දැන් මේක එකට වැඳින්නේ නැහැ, යමක් දාන්න ඕන. අන්න ආපෝ ධාතු කියන අර එකින් එක ඇදලා වැදලා දින්න අවශ්‍ය කරන ප්‍රධාන සංඝටකයක් වන ජලයේ එකට දානවා. දාපුහම ඇලිලා හිටනවා, එකට වැදිලා ආයි ගලවන්න බැරි ගන්නට ඇලෙනවා, තද වෙනවා ඉන්නේ. එකින් එක ඇලුණා. අංශුවෙන් අංශුව ඇලුණා. ඔන්නේ අලෝන ගති ලක්ෂණයට කියනවා ආපෝ ධාතු. ඇලුනහම ඒක ක්‍රියාකාරීත්වයේ තමයි ඇලිලා පෙනෙන්නේ. එකට ඇලිලා වැඳිලා හැඳිලා පෙනෙන්නේ. ද්‍රව්‍ය වස්තු ගණීවානෝ ලොකුවට හැදිලා පේන්නේ ඇලිලා බැදිලා තියෙන නිසා. ඒ වගේම ඒකේ තියෙනවා තව ශක්තියක්. තේජෝ ධාතු කිව්වේ ඒකට. තේජෝ ධාතු කියන්නේ රස්නේටම නෙමෙයි. ඒ උෂ්ණත්වය තුලින් තමයි, උෂ්ණත්වය ගැබ් කරලා තමයි යමක් කල්පවත්වන්නේ. කල්පවැත්වීමට අවශ්‍ය කරන එක්තරා කොටසක් තියෙනවා, ධාතු කොටසක්. ඒ ධාතු කොටසට කියන නමක් තමයි තේජෝ ධාතු. තෙද ගැන් වෙනවා. තේජස උපනැංගිලා පේනවා. මලානික වෙලා නැහැ. ප්‍රබෝධමත් පේනවා. අන්නේ ගති ලක්ෂණ ඇති කරන්නේ අර තේජෝ ධාතුවේ බලවත්කම දිනනහම. ඒ වස්තුවේ තේජෝ ධාතුව දුබල වුණාම ඒක දිරකඩ වෙලා මලානික වෙලා කැඩිලා හැයිලා යනවා. පවත්වන්න බැහැ. අන්නේ පවත්වන්න පුළුවන් ඔප්නංග වල තියන්න පුළුවන් ලක්ෂණයට කියනවා තේජෝ ධාතු. අපි ඒ නිසා මේ ගින්දර ප්‍රයෝගී කරගෙන විවිධ දේවල් වේලලා තියාගන්නවා, කර කරලා තියාගන්නවා, නාක් නොවි තියාගන්නවා, උෂ්ණ කරලා. ඒ ගති ලක්ෂණේ ගන්න පුළුවන් නිසා ගින්දරට තේජෝ ධාතු කියන පටන් ගත්තා. තේජෝ කියන ලක්ෂණේ තමයි අර කල්පවත්තන් යමක් ගොඩනගලා කල්පවත්තන්න පුළුවන් ශක්ති විශේෂය. ඒකෙන් තමයි යමක් පවතින්නේ. දැන් හොඳට දකින්න පුළුවන් අපි දර කෑල්ලක් ගන්නවා. දර කෑල්ල හොඳ කොවුලක් නම් ගින්දර හරි සැරයි. ඒ දර කෑල්ල එලයක් නම් ගින්දර සැර නෑ නේද? කොවුලේ ගින්දර හරි සැරයි. ඔය කොවුල දිරන් ඇල්ල අලකඩ වෙනවා කියන්නේ දිරලා දිරලා කියලා පුළුන් වෙනවා කියනවා. ඒ කියන්නේ අතින් අල්ලා එවුවහමත් ඒ වෙන ගන්නට දිරනවා. අපි අර කොවුල පත්තු කළා වගේ ඒවා වේලලා පත්තු කළා බලනවා. ගෑන් ගින්දර සැර නෑනේ. අර කොවුලේ ගින්දර වාගේ සැර නැහැ. එහෙනම් කොවුලේ මොකද්ද වෙනසක් තිබිලා තියෙනවා? මොකක්ද තිබුණේ? තේජෝ ධාතුව හුඟාක් ගැබ් වෙලා තිබුණා. තද කරලා තිබිලා තින්නේ ඒකින් කල්පවතින්නේ. ඒකයි කොවුල කල්පවතින්නේ. අර එලේ කල්පවතින්නේ නැත්තේ ඒකේ තේජෝ ධාතුව අඩුයි. අනිත් තේජෝ ධාතුවේ ස්වභාවය පෙන්වන්නයි ඔබ කිව්වේ. දැන් ඒක සකස් වෙලා තියෙන හැටි. අපි යම්කිසි යකඩයක් ගන්නවා. හන ගල කියලා තියෙන යකඩේම කොහොම වහක් තියන්න ගන්න. අපි ඔහොම එකක් අරගෙන ලී කෑල්ලකුත් ඒක ඇතුළේ වහා ලී කෑල්ලක් ගෙවිනවා බලායිදැලි කුඩු වේවි විසෙවි. හැබැයි ගිනි පුලිඟු විසෙන්නේ නැහැ කෑලි කුඩු වෙලා යනකොට. අපි යකඩ කෑල්ලක් අල්ලනවා ඒක. ගිනි පුලිඟු හෝ ගල විසෙවි කුඩු වේවි යන්නේ. මොනවද මේ ගිනි පුලිඟු කිව්වේ? යකඩ කෑලි එකින් එක ඇලිලා ඇලිලා වැදිලා අංශුවෙන් අංශුව වැදිලා තියෙන්නේ මහා උෂ්ණත්වයක් ගැප් කරගෙන. ඒකයි ඒක ඉතන සාද. යමත් අද වැඩි වෙන්න විශාල උෂ්ණත්වයක් ගැප් කරගෙනයි ඒක පවත්වන්නේ. ඒ නිසා කල්පවතිනවා. තද වැඩියෙන් තිබිච්ච හයිය වැඩියෙන් තිබිච්ච කල්පවතිනවා ඒ ක්‍රමෙට. පවත්වන හැටි. අන්න කල්පවැත්මට හේතු වෙන බොහෝ දුර පැවැත්මට හේතු වෙන බලවත් ඕප්නං වල සවිශක්තියෙන් පවත්තන්න හේතු වෙන යම්කිසි ශක්ති විශේෂයක් තියෙනවා. අන්න ඒක තමයි තේජෝ ධාතුව. ඔය තේජෝ ධාතුව වෙන් වෙලා අපහා පෙන්න ලක්ෂණයක් තමයි අර ගිනි කියලා කිව්වේ. නිදහස් වෙලා යනකොට ගිනි වශයෙන් පේනවා. ඉන් ගින්නට තේජෝ ධාතුව කිව්වා ඒ හේතුවයි. එතකොට ඒ වගේම යම්කිසි දෙයක ඉඩ ප්‍රමාණයක් අතරින් පතර හිරවුවා. ඒක නවන්න පුළුවන් ඉහළට නමන්න විහළට නමන්න. ඒක හොඳට හිර කළොත් එහෙම නවන්න බෑ. දැන් අපි බටයක් ඇතුළේ වැලි ටිකක් දාලා බුරුලට තියෙනවා. දැන් නවනකොට වැලිත් එක්කලා එහාට මෙහාට නැමිනවා. මොකද අතරේ හිදස් තියෙච්ච නිසා. අපි ඔක හොඳට ඇතුළට කොටනවා මොකක් හරි අරගෙන වැලි ටික. කොටලා කොටලා හිර කරලා නවන්න බලනවා. දැන් ඒ වගේ ලේසි නෑ. එනං ඉහාට මෙහාට නැමෙන්න ඇතුලේ පුංචි පුංචි ඉඩ ප්‍රමාණ තියෙන්න ඕනේ. හිදැස් තියෙන්න ඕනේ. ඒ හිදැස් වලත් යම්කිසි දෙයක් ගැබ් වෙලා තියෙනවා. නැත්නම් එතන එබිල යනවා. පවත්වන්න බැහැ. අන්න එකේ හැදිච්ච යම්කිසි වායු කොටසක් තියෙනවා. ඒකට අපි වායෝ ධාතුව කිව්වා. අන්නේ වායෝ ස්වභාවයේවත් ඉහාට මෙහාට නවන්න, අඹරන්න, ගෙනියන්න, අකුලන්න, දිගාරින්න, පුම්බන්න, හකුලන්න මෙන්න මේ පුළුවන් ගති ලක්ෂණේ ඇති යම් ද්‍රව්‍යයක් ඇද්ද? අපි ඒකට කිව්වා වායෝ ධාතුව. එතන මෙන්න මේ ටික පිහිටලා දැන් කිසි දිනක පවත්නකොට ඕකත් එකලා වැඩිච්ච තව කොටසක් තියෙනවා. අන්නේ කොටස තමයි ඊටාම සියුම් අංශ වලින් හටගත්ත ඒවා පවත්නඳ ඉඩ ප්‍රස්තාවයක් ඇති ඒවා පවත්නඳ පුදුසු පරිසරයන ආකාශ ධාතු. දැන් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ටිකේ ওই ධාතු හතරෙන් හටගත්ත කොටසක් තියෙනවා. ওই ටිකේ තමයි තියෙන්නේ. අර රූප කිව්වේ ඒවා. රූප පෙන්නන්නේ ඌවැ. ඒ රූප පිහිටලා තියෙන්නේ අන්න අර ආකාශ ධාතුවේ. ආකාශ ධාතුව කියන්නේ ඕකෙම පුංචි කොටසක්. අර රූප නිර්මාණය කරන නිර්මාණය කරපු ඉතා අංශු විහිදිලා පැතිරලා තියෙන යම්කිසි පද මේ විශ්ව ඉඩ ප්‍රමාණයක් හැදෙනවා. ඒ ඉඩ ප්‍රමාණය තමයි ආකාශය වෙන්නේ. ඒ ආකාශයේ විසිරලා තිබිච්ච කුඩා කුඩා පරමාණු එකතු වෙලා තමයි අර ආපෝ තේජෝ වායෝ පටකින් ධාතු හතරෙන් සම්පීඩනලා ද්‍රව්‍ය වස්තු හැදුනේ. මෙන්න මේ හැදිලා තියෙන කොටස් වලින් නැවතාරයක් අපි බලාගෙන යනකොට ඔන්න ඒ ධාතු හතර යම් තැනක පැහැදිලිව පේනවාද? අන්න ඒ හැටි රූප කලාප, රූප කොටාස. ඒ රූපයන්ගේ හැදුනහම ඒ අභ්‍යවකාශී නැනම ඉඩ ප්‍රමාණය තුල ඕක හැදුනහම ඒ හැදිච්ච රූපයන්ට ඉඩ ප්‍රමාණයක් අරගෙන හැඩරුවක් අරගෙන ඒක පිහිටනවා. ඉඩ ප්‍රමාණයක් ඕනේ හැදිච්ච එක පිහිටන්න. ඒක ආකාශ ධාතුරල ගණීවහනුව පිහිටලා තියෙන නිසා වෙනම පේනවා. ඒකට අවශ්‍ය ඉඩ ප්‍රමාණයක කැටි වුණාම කැටි වෙච්ච එකේ වටසවුමක්, වට ස්වභාවයක් ඒ ආකාරයෙන් පේනකොට ඒකට හැඩරුවක් පේන්න වෙනවා. ඒ නිසා අපි දිගයි, පළලයි, උසයි, මහතයි, ඉතින් පැතලි විද්‍යාවට කියන්නේ මොකද? ධාතු හතරෙන් හැදිච්ච එක මේ අභ්‍යවකාශයේ යම් තැනක පිහිටලා තියෙනකොට අභ්‍යවකාශයේ වෙනව පේනවා. පිහිටපු ගණී භවනයක ඊට වඩා ගණී භවනෝ තියෙන නිසා ඒක වෙනව පේනවා. අන්නේ ඇහැට පේන තත්ත්වෙටපත් වෙලා තියෙනවා රූප කලාප කිව්ව අපි ඒකෙන් රූප හැදිච්ච ඒවා. ඔන්න ඔය හැදිච්ච ඒවා හැදිච්ච ලෝකෙට කියනවා රූප ලෝකෙ. ඉතින් මේ රූප ලෝකේ ඒව අල්ලගෙන ඒකේ ආස්වාදයෙන් දින්න කිව්වොත් ඒක කාම ලෝකෙට වැටෙනවා. මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, රස, ස්පර්ශ කි නිමේ වරගින්. ඒවා කාමාස්වාද වශයෙන් විඳින්න ගියොත් අනේ කාමාස්වාද, සුඛාස්වාද සියල්ලම කාම වෙන්නේ නැහැ. පංචකාම කියන එකට එනවා ගන්ධ රස ස්පර්ශ කියන මේ තුන. ඒ තුනල තියෙන ආශාවට ඒව අල්ලා ගැනීමට ඒකට ආදාන කරගෙන යම් තරමක් ඇසින් ප්‍රයෝජන ගන්නවද කණින් ප්‍රයෝජන ගන්නවද අන්නේ හරිය ඒකට සම්බන්ධ වූ කාම වස්තු වෙලා ඒව කාමාවචර වෙනවා. කාමාවචර ධාන නැහැ. කාමාවචර විචිප්තයි දෙවිලි දහිතයි. නිදහස් බවක් ඒවැ නැහැ. එයා කාම ලෝකේ සැරිසරන ආයත දැවි දැවි කම්පණේ වෙවි දුක් වෙවි දාහිරපත් වෙවි උද්දාම වෙවි විවිධත්වයන්ටපත් වෙවි කාමාස්වාදී විදවිදා යනවා. හැබැයි සමාධි නැහැ. ධ්‍යාන සමාධි තියෙනවා. විවිධ සමාධි ධ්‍යාන නැහැ. ධ්‍යාන කියන්නේ ඒක ඉක්මවහම තියෙන දෙයක්. රූප ආස්වාදී මුල් කරගෙන කාමාස්වාදී නොවන යම් කිසි ඇහැට දැනෙනවා වායු ස්වභාවයේ දැනෙනවා තද ස්වභාවයේ දැනෙනවා මෘදු වශයෙන් එයාදි වශයෙන් දැනෙනවා එතකොට ඒ වගේම ගිනි වශයෙන් දැනෙනවා වායු වශයෙන් දැනෙනවා ඔය ආකාරයෙන් දැනෙන ස්වභාවයෙන් ආලෝක වශයෙන් දැනෙනවා අන්තිම සියුම් කොටස මෙන්න මේ දැනෙන හරියකින් පේන හරියක් වැටෙන හරියක් තියෙනවනම් ඒ ඔක්කොම රූප කොටසට වැටෙනවා. හිත යොමු වේ කියන ಜಾති එකක් අරමුණු කරගෙන පිහිටියොත් ඒ බඳු අරමුණා දැනෙන ස්වභාවයක හිත පිහිටනවා කාමීට නොඇති. ඔය පුරුදු කරපුවාම ධ්‍යාන කිවි ඔන්න ඕකයි. පුහුණු කරපුවා ලැබෙන ස්වභාවයක් හිත පිහිටන ස්වභාවයක්. ඉතින් ඒකේ ගන්න දේවල් තියෙනවා. කසින නිමිති කියලා අරමුණු වශයෙන් ගන්නවා. ආපෝ කසිනී කියලා ජලය ජල සංඥාව ගන්නවා. හිතෙන් ජලයක් මැවෙනවා. ජල ස්වභාවයක් හිතට එනවා. හිතට ඇවිදලා මේ ජල ස්වභාවයේ පිහිටලා හිටන් ජල ස්වභාවය වුණාම ඒක මුල් වෙලා හිටන් හරගන්න ක්‍රමයක් තියෙනවා. අපි කියනවා ආපෝ කසිනේ. ඕකෙන් හිත වලාගෙන ගිහිලා හිටන් ගියාම හතරවැනි දැහැන්ට කියන තත්ත්වෙට ගියාම කොතනකවත් ඇඟක් දැහින්නේ නැහැ. මම කියන හැඟීමක් එනවා. ඒ මම කියන හැඟීමේ කය වශයෙන් දැනෙන්නේ මහ ජලය. ඒක ස්වභාවය එච්චරයි. මහා ජලය තමයි දැනෙන්නේ. මම වතුරක් වෙලානේ. දැනෙන ස්වභාවය. දැන් මේ වතුරක් වාගේ දැනෙනවා. ඉතින් මේකේ තියෙනවා එක එකනාගේ තීක්ෂණතාවය මනසේ. ඒ ප්‍රමාණයේ සමහර වෙලාවට පුංචියට වෙනවා. මම පුංචි වතුර බින්දුවක් නේ මම කියන්නේ. ඔහුට එයින් එහා හොයාගන්න බැහැ නම් ඔහු වහිනවා ඒක තමයි ආත්මය. ආත්මය ආපෝ ධාතුව. ආත්මය කියන්නේ වතුල බින්දුවක් ආයක. එයා එහෙම නිගමනයක් කළා දෘෂ්ටියකට ගන්න. තව කෙනෙකුට වෙන ඊට වඩා ලොකුවට. ඉතින් ආත්මය යනුව ලොකුයි. ඒක වතුල බින්දුවක් ආය වතුල වාරි. අර ආපෝ කසිනිය වඩලාපු ගති ලක්ෂණය රැවටලා හිටන් ආත්මය කියලා ඒකට නිගමනය කරනවා සමහර නුදන්නකම නිසා. මේ ආපෝ කසිනිය වැඩනහම වෙන හැටි. සමහරට මේ කසිනිය ගාවක් ලොකුවට වැඩනොත් එහෙම. සීමාවක් වෙන්නේ නැති මහා මොහොතක කිල්නවා වගේ. ඇඟක් වෙන්නේ නැහැ ඇඟත් ඔක්කොම ජලයක් වෙලා වගේ. ඒ දැනෙන එක එක ක්‍රම තියෙනවා. මේ ආපෝ ධාතුවේ ආපෝ කසිනිය වැඩුවාම දැනෙන ක්‍රම. කසින නිමිත විවිධාකාරයෙන් උස්සන්න පුළුවන්, පල්ලෙහාට යවන්න පුළුවන්, දෙපැත්ත හරහට යවන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්, පුංචි කරන්න පුළුවන් වසීතාවයන් අනු. ඒ මට්ටමට ඒ අය තත්වේ. කාම නොවන්නා වූ ආස්වාද නිදහසක ඉන්නවා ඒ ස්වභාවයටපත් වෙලා. මේක රූපාවචර දැහැන් ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පැරණි යෝගීන් පටවි මැටි ගුලියක් හදාගෙන හෝ හුඹ හද්දි හැවල්ලා හෝ ඒකේ තියෙන සංඥාවලින් පටවි 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 කියලා සංඥාව වදනවා. වැඩනට පස්සේ ඒ සමාධියට හිටලා ඒ තදදීම ගලමුණු වුණොත් අනික්ව නැතුව තමන් පොලොවක් වාගේ දැනෙනවා. ගල් ගෙඩියක් වාගේ දැනෙනවා. ඒකත් අර විදිහමයි. අර කසින නිමිත්ත කොහොමද වැඩිලා තිබුණේ? තමන් ගලක්නේ. කොහො මම කියලා වෙන එකක් නැහැ දැන්. මම කියන්නේ ගල් ගෙඩිය. ඇඟ නැහැ. සමහරලාට ඒක ආත්මය කියලා හැවටෙනවා. ආත්මය ගල් ගෙඩියක් වගේ. ඒගොල්ලෝ එහෙම හිතනවා. සමහරලාට මේක වටේට පැතලියට වීරිසිය වගේ විහිදෙනවා. කසින අරමුණ. විහිදෙනවා කියනවා. ආත්මය උලත් නැහැ, යටත් නැහැ. ආත්මය හරහට තියෙන්නේ. දැන් මෙහෙම එක එක නිගමන වලට වහිනවා. දැන් බුදුරජාණන් වහන්සේ වෙලා තියෙනවා මේ ආත්ම දෘෂ්ටි හටගන්න යෝගියා මෙයාට වැටෙන හැටි මෙහෙමයි කියනවා. සමහර වෙලාවට මේක උඩටයි පල්ලෙහාටයි අසීමිත යනවා. හරහට කෙටි මෝල් ගහති බවක්. ඒ පටවි අරමුණ ආපු හැටියට. එතකොට කියනවා ආත්මය උඩින් යටින් අසීමිතයි. වටෙන් සීමිතයි. එහෙම එකක් ආත්මය කියන්නේ. ඒක හරි සාදායි.
එයාට වැටහෙන හැටියට ආත්මයක් පලවනවා ඔකට. මේ ආත්ම දෘෂ්ටියේ වැටෙන විවිධ ක්‍රම දන්නේ නැතිකම නිසා. යථාර්ථය දැකින් නැතුවම ඒ අවස්ථාවන මනසේ ගෝචරින අවස්ථාවන්ට සත්‍ය රැවටෙන හැටි. අබුද්ධෝත්පාද කාලෙන් ඒකාන්තයෙන් රැවටලා ඔහොම එකට බැහැ ගන්නවමයි. ඉන් තර්කවාදී ඉවරයක් නෑ ආත්මයක් අල්ලාගෙන ආත්ම කතාව වගෙන ඉන් හැට යන්න බෑ ඒගොල්ලන්ට. ඉතින් ඒ ක්‍රමය පටවි ගතිය හැටියට. දැන් වායෝ කියන ස්වභාවයක් තියෙනවා. වායු ස්වභාවය කියන්නේ හුලගේ ස්වභාවය. හුලගේ ස්වභාවය ආපු කෙනාට තමන්ගේ ඇඟ කොහේ ගියා දන්නේ. ඇඟක් නෑ. බලපුහම මම වාතයක් වුණා. ඉතින් මම කියන්නේ වාතයක්. සමහරට හැමතැනම පැතිලා තියෙන මහා වාතයක් මම කියන්නේ. එහෙමත් තියෙනවා වායු කතන හේ වැඩුව. වාත සංඥාව, වායු සංඥාව වෙනවා. හැබැයි ඒකත් වායු රූපය නිසා ඒකත් රූපාවචරයි. තව එකක් තියෙනවා මහා භයානකයි ගිනි සංඥාව. ගිනි වැඩුණොත් එහෙම සමහරලාවට හැමතැනම වැඩිනකොට අවිඥාවට එහෙම වැඩුණොත් ගිනි ගන්නත් පුළුවන්. එහෙම දෙයක් පාලනය වුණේ නැත්නම් එහෙම හරි භයානකයි. ගිනි සංඥාවේ වඩලා හිටන් අවිඥාවට එහෙ වැඩුවොත් එහෙම ගිනිපත් වෙනවා. ඊට පස්සේ පාලනය කරගන්න වැඩනොත් එහෙම පිටිල යන්නත් පුළුවන්. සමහර රහතන් වහන්සේලා තේජෝ කසින සමාපත්තියට සම්බන්ධ වෙලා අදිෂ්ඨානයක් කරනවා. පින්වම් පාවට පස්සේ තේජෝ කසිනේ නැగిලා ශාරීරියේ දැවිලා ආකාශයෙන් අළු වෙලා යන ආකාශෙත් නැగిලා. මෙහෙම අදිෂ්ඨානය කළා හිටන් පින්වම් පාව තින්වම් පාවට පස්සේ ශාරීරිය ආකාශෙට ගියා. හැම පැත්තෙම ගින්දරකින් වට වෙලා හිටන් පිච්චිලා ගියා. කොහෙවත් නැහැ, ජාපු දෙනෙකුත් නැහැ, අලුත් නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ කසිනේ වණ්ඩරවල ඔක්කොම ඒ කසිනේ වණ්ඩරවල හැටි. ඕකේ අති සියුම් එක තමයි ආලෝකය. හරි, ගිනි සංඥාවේ සියුම් පැත්ත. ඒක තනි කර ආලෝකයයි. ආලෝක සංඥා වැඩනොත් එහෙම ඒකත් අර විදිහට උඩට පහතට යටට යවන්න පුළුවන්. ඔන්න ඔතෙන්ට එනකන් හරිය රූපාවචරයි. ඒකේ සමවැදුනට පස්සේ තමන්ට පේන්න පටන් ගන්නවා මේ ඇඟ කාටවත් පේන්නේ නැහැ. සමාධියේ උපරිමයට එහෙම ගියොත් දැන් අපි ඉඳගෙන අපි අපේ ඇඟ ගැන හිතුවොත් මං ඉඳගෙන ඉන්නේ මෙහෙමයි, මගේ ඉරියව්ව එතන, මගේ අත තියෙන්නේ මෙහෙමයි, කකුල තියෙන්නේ මෙහෙමයි, හිතෙන් බැලිය හැකි. හිතර දැනෙනවා ඇඟ තියෙන හැටි. හැබැයි සමාධියේ සමවැදුනට පස්සේ බැලුවොත් කෝ අර ඇඟ කෝ හිටපුතෙන් එහෙම එකක් නැහැනේ. හිතලා බැලුවත් එහෙම එකක් නැහැ. මට ඇඟක් තිබුණානේ කෝ ඇඟ, එහෙම එකකුත් නැහැ. අර අරමුණක් ආවේ මොකද්ද? කසිනේ අරමුණක් ආව නම් මම කියන්නේ එහෙම එකක් නේ. එතෙන්ට වැටෙනවා. ආයිශරයක් ආපහු වෙන ආවර්ජන කරලා එන්න ඕනේ සමහරවල් ප්‍රගුණිලා හැම තිබුණේ නැහැ. ඒක තමයි ඒ වැනි ක්‍රමයක් තියෙනවා. භාවනාවට ඉඳ ගන්නකොට ඉස්සෙල්ලා ඉඳගෙන වටපිටාව බලා ගන්න. තමන් ඉන්නේ කොහේද? මොනවද ඇහෙන්නේ නිතර නිරන්තරයෙන් ඇහෙන සද්ද? මොනවද මේ වටපිටාවේ තිබුණේ? තමන් ඉඳගත්තේ පුටුවකද, මේසෙකද, බංකුවකද, එහෙම නැත්නම් බිමද, පැදුරකද? කොහොමද ඇඟ ගැටණේ විලා ගෑවි ගෑවි තිබුණේ? ඇඟේ බරගතිය කොහොමද දැනෙන්නේ? මේ වගේ මූලික කරුණු ටිකක් ඉස්සෙල්ලා හොඳට හිතලා අරන් තියෙන්න ඕනේ. මොකද බැරිලා හරි ඇඟ නැති සත්ත්වෙට පත් වෙලා ගියොත් එහෙම හරි අමාරුයි ආපහු වෙන්න දැයින් නැති නිසා. ඒ සමාධිය හැටි. මේ සමාධිය ප්‍රගුණ කරගෙන යන්න ඕන එකක්. සසරේ පුරුදු ඉබුණාන් එහෙම යව මුකුත් ඕනේ නැහැ. ඒක ඒකාන්තයෙන් මේ පුරුද්ද නැగిලා එනවා. එහෙම නැත්නම් එහෙම කෙනෙක් ගියොත් එහෙම හරි අමාරුයි, භයානක වෙනවා. එක්තරා දරුවෙකුට වඩාගෙන ගියාම ඉඟෙන් පල්ලෙහා නැතුව ගියා. දැයින්නේ නැහැ. බය වුණා, කකුල් දෙක නැහැ කියේ. උඩ හරිය පේනවා, තව ඒක නැති වෙන්න පටන් ගන්නකොට බය වුණා. පැනලා දුවන්න හැදුවා, දුවන්නේ මොකෙන්ද? කකුල් නැහැ. කෑ ගැහුවමයි කකුල් දෙක නැතුව කියලා. ඊට පස්සේ අනික් කෑ දිලා බලන කකුල් දෙක තියෙනවා, ඒකත් තියෙනවා, යට දැයින්න පටන් ගත්ත කකුල් තියෙනවා. යන්න බැහැ සමාධිය ඊට පස්සේ. ඔන්න ඔහොම දේවල් වෙනවා. මේ වැට කිදි වෙච්ච දෙයක්. සමහර මුළු ඇඟම නැති වෙනවා. අද දෙක කොහේ තියෙනවද කියලා දැයින් නැතුව යනවා. ඊට පස්සේ උස්සන්න වෙලොත් එහෙම උස්සන්නේ මොකද්ද? කොහ අත නැහැ නේ වගේ. අන්න එහෙම වෙනවා. ඒ මුල් අවස්ථාව ඉතින් ඔයාලා වසන් කරලා තිබුණා නම් සතරේ පුරුදු තිබුණා නම් එහෙම එහෙම ගානක්වත් නැහැ, බයක් නැහැ. මුළු ශරීරයේම අතුළු දහන් වුණා වගේ නේද? සමාධියට එකින් එක ක්‍රමානුකූලව යනවා. කිසි බයක් තියෙනවා, කැළඹීමක් නැතුව. ඉතින් මෙන්න මේ වගේ ගිහිල්ලා ආලෝක සංඥාවට ගියාට පස්සේ තමා ආලෝකයක් වාගේ එනවා අන්තිම චතුර්ථ ධානයේ. ආලෝක පිටක් විතරයි. හරියට YouTube ලයිට් එකක් පත්තු කරලා තිබ්බ කොහොමද පේන්නේ? එහෙම පේනවා. ඒකත් අර අරමුණ ගත්ත හැටි හැටියට. සමහරට අරමුණ කසින නිමිත්ත මත වෙලා ඒ කසින නිමිත්තට ආපු ආලෝකයේ විවිධාකාරයෙන් තම තමන්ට දැනෙන්න පුළුවන්.
එතෙන්ට ගියාට පස්සේ හරිම නිශ්චලයි චතුර්ථ ධාන අවස්ථාව. ආයි බරක් කිසිම දෙයක් ශාරීරියක් තියෙන බවක් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හිතර බලුවත් එහෙම ශාරීරියක් නැහැ. ප්‍රණීත අන්දමින් වැඩනොත් එහෙම ආකාශයේ සූර්යයා පැවුවා වගේ තියෙනවා. බොහොම දීප්තිමත් මහා ආලෝකයක් අනන්ත ආකාශයක මැද තියෙනවා වගේ දැනෙනවා. ප්‍රණීත අන්දමේ වැඩනකොට තමයි ආකාසානන්තයතනේ අරමුණු වෙන චතුර්ථ ධානී ඉන්නේ. මධ්‍යම අන්දමින් චතුර්ථ ධානී වැඩුණා නම් එයාට ඒ ආලෝකයේ ඉන්න පුළුවන් කිසි කමාරුවක් නැතුව, කම්පනයක් නැතුව, අදිෂ්ඨාන කරන ඕන ඉලාව. ඒ මධ්‍යම මට්ටම. එතන වෙන මොකුත් එහෙම අරමුණු වෙන්නේ නැහැ. හීන අන්දමින් කියයි තව පල්ලිහන වැඩිලා තියෙන්නේ. තෘතිය ධානී හිටව මට්ටමට ආපහු වැටෙනවා. ආයිත් ඉතින්ට යනවා. ආයි ආපහු වැටෙනවා. අන්හිම ගති ලක්ෂණයක් තියෙන. ඉතින් ඔය දෙහැන් අධ්‍යක්ෂකව නැති කෙනෙකුට මේක විග්‍රහ කිව්වට ටිකක් අනුමාන වශයෙන් තේරුම් ගන්න පුළුවන්. වැරදුන කෙනෙකුට නම් මේ තත්ත්වේ නේද මේ කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලපත් වෙලා ගිහිලා ප්‍රණීත කියන අන්දමට වැඩෙන්න ඕනේ. මේ අරූප අවස්ථාවට යන්න. අරූප වැටෙන්නේ එතකොට. එතකම වැටුනේ රූප. රූප පිහිටලා තිබුණ ආකාශයක් තියෙනවා. ඒ ආකාශේ මෙන්න මෙතනින් මේ ආකාශය ඉවරයි කියන්න බෑ සංඥාවේ හැටි. ආකාශ සංඥාව හැම වෙලෙම අනන්තයි. අනන්ත ආකාශයක්මයි දැනෙන්නේ. ඒ ආකාශයේ උඩ බැලුවත් යට බැලුවත් උඩ යට කියලා දැනෙන්නේ මධ්‍යයේ ආලෝක පිටක් හැරීට මම කියන්නේ ඉන්නවා දැනෙනකම්. ඒ කියන්නේ චතුර්ථ ධානයේ ඉන්නකම්. චතුර්ථ ධානයෙන් අහක් වෙනකොට අහක් වෙන්න ඉස්සෙල්ලා තමන් හිටපු තැනින් උඩත් ආකාශේ පාතර යොමු කළත් ආකාශේ පිරිපස්සට යොමු කළ බැලුවත් ආකාශේ. නමුත් අර ඉස්සෙල්ලා වගේ නෙවෙයි ආලෝකයෙන් පේනවා. ඉදිරිපස පේනවා වගේම පිටිපසත් පේනවා. ඇහැකින් උස්සලා බලන එකක් නෙවෙයි හිතෙන් බලන්න. යටපැත්තට යොමු කළොත් අනන්ත යට පේනවා. ආකාශේ මිසක් වෙන මොකුත් නැහැ. ඒ හිත උඩපැත්තට යොමු කළොත් අනන්ත ආකාශේ උඩ පේනවා. මොනවත් ග්‍රහතරු ඉරහද ඒවා මොනවත් ගස් කුරං ඒ හැකිලි සත්තු පියාමන ඒවා මොකුත් නැහැ. මේ මනුස්ස ලෝකේ දින ආකාශේ අරක ධ්‍යාන ආකාශේ. ධ්‍යාන ආකාශේ අත්දකින්නකම් ඔක තෝරාගන්න බැහැ. හැබැයි එතින්ද දකින්නවා රූප නැති අහසක් උඩක් තියෙන, යටක් තියෙන, වටේ තියෙන රූප නැති අහසක්. ඔන්න ඔතෙන්දි දකින්නවා මේ අහසෙම තියෙන ඉතා කුඩා පරමාණුක ශක්ති විශේෂ එකතු වෙලා ශක්ති නෙමෙයි රූප කලාප. ඒවා දීප්තිමත් වෙන්නේ එකතු වුණාම. විසිරුණාම ඒ දීප්තිය නැහැ. එකතු වෙලා තමයි යමක් දීප්තිමත් වෙන්නේ. එහෙනම් කුඩාවට කොච්චර තිබුණත් මේ එළියේ තියෙන ආලෝකය කියන්නේ අර අනන්ත ආකාශයේ විහිදිලා තිබෙච්ච එක්තරා විදියක රූප කලාප කොටසක්. එකතුනහම පේන ගුලි උනහම පේන හැටිනේ කියලා දකිනවා. අන්න රූපය සහ රූපයෙන් අරූපයට යන තැන. එහෙනම් මේ නිකන් එකතු වෙලා නෙමෙයි. මේ මානසික ක්‍රියාදාමයක් නිසා සිද්ධ වෙච්ච එකක් කියලා වැටහෙන්න පටන් ගන්නවා. අනන්තයේ විහිදිලා තියෙන රූප ඇදලා බැඳලා හිර කළා ගුලි ගැහුවොත් අන්න එහෙම එකක් කරලා මනසෙන් කරන නිසා තමයි මේ ඒකීය දීප්තිමත් රූපයක් මං කියලා පේන්නේ. මම හැටියට වැටෙන්නේ එහෙම රූපයක් ඔන්න ඕකේ. මේක උත්සාහයෙන් වීරියෙන් කරන දෙයක් බව දකිනවා. මේ උත්සාහයෙන් වීරිය අහකරපුවා විශාල නිදහසක් නේ කියලා වැටහෙනවා. ඕක තමයි ආකාසානංචායතන අරමුණ ආපුහම ඒකේ වටිනාකම දකින්න හැටි. නැත්නම් ඒකේ සුවේ දකින්න හැටි. ඒතර මේ උත්සාහගෙන ඇදගෙන වැදගෙන ගුලි කරගින්න එක මහා රළුවක් නේ කියලා දකිනවා. දැනෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේ. එතන මේකෙන් නිදහස් වුණාම කොච්චර සාන්තද ප්‍රණීත කියලා වැටහෙනවා. වැටහෙනකොට මොකද වෙන්නේ? ආකාශයේ ආනිසංශය ඒ වගේම අර ඕරාලික හේවත් රළු බවක් දකින්නවා චතුර්ථ ධාන අවස්ථාවේ. එතනින් හිත ගිලිහිලා ගිහිල්ලා විහිදිලා යනවා. දැන් අර ආලෝකයේ අතුරුදහන් වෙනවා. දැන් වැටහෙන පටන් ගන්නවා අනන්ත ආකාශයක මම. දැන් මට උඩක් නැහැ. මට යට සීමාවක් නැහැ. මට දෙපැත්තේ උතුරේ දකුණේ යට කියලා එහෙම එකකුත් නැහැ. මගින් දිසා පෙන්වන්නවත් බැහැ. මම අනන්තයි. මම ආකාශය. ආකාශයම දැනෙනවා. හරි සාන්තයි. වෙහෙස අඩුයි. හරිම නිදහස්. මෙන්න අරූපේ දැන හැටි. දැන් මේක කිව්වට නම් මන් දන්නේ නැහැ කොහොම තෝරගනීද කියලා. තේරෙනා නම් බොහොම දෙයක් ඉතින් අනුමානෙන් හරි වැටහෙනවනම්. ඒතොර කවදා හරි වලාගෙන යනකොට බය වෙන්නේ නැහැ ඔතෙන්ට යනකොට.
මෙන්න අර හාමුදුරුවෝ කිව්ව ආකාසානංචයද මම අධ්‍යක්ෂන්නේ. ඒ කියන්නේ බය වෙන දෙයක් නැහැ. නැත්නම් මේක මොකද්ද? මැරෙන්න දෙනවද? මොකක් වෙන්න දෙනවද දන්නේ නැහැ. ආය ආපහු වෙන්න හැම වෙයි දන්නේ නැහැ. මම PC එක වෙයි දන්නේ නැහැ. මට දැන් ඉස්සෙල්ලා වගේ රූප ලෝකෙ හිතෙන්නේ නැහැ. කල්පනා කරන්න නැතුව කල්පනාවට ඉන්නේ නැහැ. මොකද මට මේ වුණේ කියලා විසිප්ත වෙනවා. ආගින් තිබුණනම් එහෙම විසිප්ත වෙන බය වෙන දෙයක් නැහැ. මේ ධානී සාන්ත ප්‍රණීත වායි ඉඳ පුළුවන් එක හැටින කියලා දැක්කහම. එහෙම කලවිල්ලක් නැහැ. ඒකයි විශේෂත්වය. ඉතින් අන්න එහෙම අරූප දැහැන්ට යන පළවෙනි කියන්නේ ඔහොමයි. එතකොට ඒක රූප නැහැ. වෙන් කළා පෙන්නන්න එකක් නැහැ. වලාකුල් කෑල්ලක් වා එකක් වා සම්බන්ධයක් ඔතනකවත් නැහැ. අනන්ත ආකාශයක් මම කියන්නේ. වලාකුල් ආකාශෙකුත් නෙමෙයි. හැබැයි එක්තරා හීන් සෑමතැනම සැලිට් නැති, කැටි වෙච්චත් නැති එක්තරා සියුම් මීදුම් පටලයක් අනන්තයේ විහිදලා උඩ යට වට හැමතැනම ගිහිල්ලා මධ්‍යයක් කියලා වෙනම එකක් නැති මම කියන එක හැදිලා තින්නේ අන්නේ එහෙම ආකාශයකින් කියලා වැටහෙන්නේ. ඒකේ සීමානේ අසීමිතයි. ඕක ඩාකුහා කියන ආකාසානාන්තයතන අරූප දෙහන්ට ආව. අරූප සමාපත්තිය. ධ්‍යාන නෙවෙයි ධ්‍යාන හතරයි. ඔයාවේ සමාපත්තිය. ඒ දෙහනේ පිහිටලා ඊළඟ පැත එක්තරා සමෝත. අන්න එතෙන්දි මේ විදර්ශනා කළා පුරුදු ආයතේ ඥානීය ප්‍රගුණ කරපු ආයතේ වේින පටන් ගන්නවා. අදහසක් එනවා. මේකද නිවන මේකද ඇත්ත? නිවන හොයාගෙන යන කෙනාටයි මේ ප්‍රශ්නේ ඉන්නේත් ලැබෙන්නේත් ඊට පස්සේ විමර්ශනය කරන්නේ. එතන මේකද මේ නිවන් කියන්නේ? අර මූලික අවබෝධය ලැබලා තිබුණා නම් හැම තැනම රැවටෙනවා මම නිවන්ට ගියා. ඒක තමයි නිවන. මම නිවන් දැකලා තියෙන්නේ. ඔය වගේ අදහස් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ යථාර්ථයේ මුලදී අහලා දැනගෙන හිටපුවා තමයි ඒක නිවන නෙමෙයි කියලා අනුමාන ඥානීය පහළලා තිබුණාට පස්සේ අධ්‍යක්ීම ලබන්න හිතෙන්න ගියාට පස්සේ මේක මොකද්ද? ප්‍රශ්නයක් එනවා හිතට. මේක නිවන නෙමෙයිනේ හේතුඵලයක්. ප්‍රතිඵලයට ඒකේම යථාර්ථයේ පෙනිපෙනී නුවණකින් ගෝචර වෙලා තමන්ට අදහසක් එනවා. හැදිච්ච හැටි පේනවා. මේ අනන්ත ආකාශය කියන්නේ මම නෙමෙයි. ඒක අජීවී ලෝකයක්. මනසින් විහිදලා ඒක වදාගෙන. ඒකයි මේ මම වාගේ වෙන්නේ කියලා වැටහෙනවා. මේ ආකාශය මම නෙමෙයි. මම කරන්න මගේ කරන්න පුළුවන් දෙකක් ආත්මීය කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. මේක ආකාශය. එහෙනම් මොකද්ද මේ දැවුනේ? මම කියා දැවුනේ. ඒක මූලාවෙන් දැනෙපු හැටි. මේක අහක් කරන්න පුළුවන්. මේකේ නිදහස වෙන්න පුළුවන්. මම නොවන නිසා, මගේ නොවන නිසා, ආත්මයක් නොවන නිසා ඒක නිස්සත්ව නිජීවව ආලෝක ධාතුවක් නිසා. නෑ ආලෝක ආකාශ ධාතුව නිසා. ආකාශ ධාතුවේ නිදහස් වෙන්න පුළුවන්. මේ ආකාශ ධාතුව වදාගෙන තිනවා මනසෙන්. ඒකයි මේ පේන්නේ කියලා ඒකේ ස්වභාවය වැටහෙනවා. ස්වභාවය වැටහෙනකොට අන්න ඒකේ විවර්ෂණය කරලා අන්න එතෙන්ට එනකොට පේන්න පටන් ගන්නවා ප්‍රනීත අන්දමි වැටුණා ආකාශ ධාතුව. නේද? අර ආකාසානංචයතන සමාධියේ ප්‍රනීත අන්දමි වැළුණා. වැඩෙනකොට පේනවා ඊළඟ සමාධිය ආරමුණු. ඕක නිකම් පේන්නේ නැහැ. කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. වඩන ක්‍රමයේ විතරයි දැනගන්න ඕනේ. අධ්‍යක්ීම තමන්ට ලැබෙනවා. අන්නේ අධ්‍යක්ීමෙන් දකිනවා. මේ අනන්ත ආකාශයක් විඥානයකින් බදාගෙන ඉන්නේ. හිතකින් බදාගෙන ඉන්න ආකාශයක්. මේ හිත කරන වැඩක් නෙමෙයි. ඔහොම එකක් දැනෙනවා. මේ ආකාශය අත්හැරපුවාම කොච්චර නිදහස් යමක් අල්ලගෙන වදාගෙන ඉන්න එක නිරන්තරයෙන් උත්සාහයක් වීර්යයක් යොදමින් කරන මහ වෙහසක්නි. මීටල කොච්චර නිදහස් වෙන්න පුළුවන්ද ඒක අත්හැරියොත් කියලා හිතෙනවා. ඒකේ වැඳීමෙන් නිදහස් වෙනු. ඒක සාන්තයිනේ ප්‍රණීතයිල් කියලා පේනකොට විඥානංචායතන කියන විඥානංචායතන ආයතනේ විඥානංචායතනේ අරමුණු වෙනවා. අරමුණු වෙච්චහම පේනවා නිදහස් හිත ආකාශය අල්ලා වදාගෙනට අල්ලා කොච්චර නිදහස් ඔය අදහස එනවා. ඒතකොට පේන පටන් ගන්නවා නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද. ඒ හිත එනකොටම විඥානංචායතනේ ආනිසංස පේනවා. අරගේ හලුවාව පේනවා ආකාසානංචායතනේ. ඒතකොට හිත නිදහස් වෙනවා. ආකාශය අත්හැරිය අමතක වුණා. අර වුණු වෙන්නේ. දැන් ආකාශයේ වෙච්ච දෙයක් නැහැ. හොඳට පැහැදිලිව පේනවා සාන්තව විහිදිච්ච
අනන්ත දැනීමක්. අර ආකාශය වාගේ මේක විහිදිලා. ඕකත් අරූප දැහැන. අරූපේ දැන හැටි. නැත්නම් රූපාවචරණ වන අරූපාවචරයේ දැනෙන ආකාරයයි කිව්වේ. එතකොට ඒකට කියනවා විඥානංචායතනෙ දැනෙන හැටි. එතෙන්දිත් අර විමර්ශනේ එනවා. එතන මේ නිවනද? මේ සත්‍යයද? මේකද යථාර්ථය? නැහැ මේක මොකද්ද? මේක හැටි කොහොමද? කොහොමද හැදුනේ? මේ අදහස එනවා. මුලදී දහම් විමර්ශනය කරපු ඥානිය උතින් මොහු කරා ගිහිල්ලා මතුවෙනවා. මතුවෙන පේන්න පටන් ගන්නවා. නිරන්තර උත්සාහයකින් වීරයකින් අනන්තයට හිත විහිදවනවා. ඒ නිසයි මේ අනන්තයට හිත දැයින්නේ. මේක උත්සාහයක වීරයක ප්‍රතිඵලයක් හිතෙන් කරන. හිත නිරන්තරයෙන් අනන්තයට විහිදෝ විහිදෝ ඉන්න නිසයි මේ අනන්ත විඥානයක් වශයෙන් පේන්නේ. මේ විහිදෝන එක වෙහෙසක්නේ. මොකටද මේ විහිදවන්නේ? ඒ වෙහෙස මහන්තිය හිතෙන් අත්හැරනම් කොච්චර සාන්තද ප්‍රණීතද මේටත් වල. තමන්ටම වැටහෙනවා ඒ ටික. මේක අත්හැරපුවම කොච්චර නිදහස්ද කියලා වැටහෙනවා. නිදහසේ හිත පිහිටලා විඥානයේ අනන්තයට විහිදවන මානසික ක්‍රියාකාරීත්වය නතර වෙනවා. නතර වෙන ගාම කුඩා වෙලා ගිහිල්ලා ක්ෂණයකින් දැනෙන්න පටන් ගන්නවා. විශ්වයට අයිතිවන්නා වූ සියලු දැන හිතෙන් අත්හැරිය. හිත විහිදවන එක නතර කළා. දැන් හිතර ගෝචර නැහැ. අන්‍ය කිසිවක් නැහැ දැන් දැයින්නේ. ආකින්ච අඤ්ඤ. අඤ්ඤ කිසිවක් නැහැ කියන එක අකින්චයි. අකින්ච අඤ්ඤ. අඤ්ඤව කිසිවක් නැහැ. උන් ඔය අදහස ඉන එක තමයි ආකින්ච අඤ්ඤ කියන්නේ. ඊට පස්සේ Tamanට දැනෙනවා. එහෙනම් දැන් මොකද තියෙන්නේ මම කියන්න තිබුණ දෙන්න. මුං ඇටයක් තරම් කඩල ඇටයක් තරම් සාමාන්‍ය පුංචියට පොඩි දැනීම මාත්‍රයක් වෙන හොඳට පැහැදිලිව. අනන්තයේ විහිදුවපේ නතර වුණාම හරිය සාන්තයි නිදහස. ඒ විහෙත නෑ දැන් මනස ගන්න. එහෙනම් මේකද ඇත්ත? මේක මොකද්ද? ආයි පරිේශනයක් වෙරිනවා. ඔතෙන් එනකොට. දැන් මේ අරූප දැයන හැටි. අරූප සමාධි දැයන හැටි. දැන් මේ ආකිච්ඡඤ්ඤායතෙන්ට ඇවිදලා ඒකෙන් එහාට යන්නයි මේ දකින්නේ. ඔන්න ඔතෙන්දි දකින්න පටන් ගන්නවා. මුං ඇටයක් තරම් ප්‍රමාණයක් රූපාකාරී නෙමෙයි නාමාකාරී දැන් දැන් එක වෙනස තෝරා ගන්න පුළුවන් ඉතින්දී. රූපයන්ට ආකාරයක් තිබුණා. රූපයන්ගේ නිදහසලා අරූපයන්ට ආකාර නැතුව ගියා. අනන්තයේ වැස්සා. අනන්තයේ දිපොලක දැක්කා. ආකාශයේ දැක්කා විඥානීය දැක්කා. අනන්තයේ නිසා නාමයන්ගේ හැඩරුව මාත්‍රේ පෙනුන්නේ. ඒ දෙක අතර ආකින්චන්දේ රාහිසරයක් මුං ඇටයක් වෙන රවුමට පිහිටමු. දැනීම මාත්‍රයේ සීමා රේඛා ඇතුළු දැක්කා. විහිදෙන්නේ නැතුව එක්තරා මට්ටම කැටි වෙලා තියෙන එක. හරි සාන්තයි නිශ්චලයි. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ දකින්නවා. අර පරිසරයේ මානසිකත්වයේ තුන තව ඉවර කරලා නැහැ හිතන්න පුළුවන්. මේ මොකද්ද? මේ දැනින්නේ මොකද්ද? මේකද ඇත්ත? මේක මොකද්ද? දකින්න ලෝක ඇත්ත නෙමෙයි යෝක හේතුඵලය මේකයි කියව මනසරම තීරණයක් එනවා විද්‍යාමානිලා එනවා ඥානයක් මොහුකුරා ගිහිල්ලා එතෙන්දී එක මතුවෙන්නේ. අන්න එතෙන්දී දකින්නවා මේ එක්තරා මට්ටමකට ප්‍රසාරණීය වීම මේකත් හිත කරන එකක්මයි. හිතලා කරන එකක්මයි. හිතලා යම්කිසි මට්ටමකට නැගිලා නතර වෙලා ඉන්නවා අනන්තයට විහිදවන්නේ නැතුව. ඒක තලයක් ඕක. මේ විඥානේ එක්තරා තලයක හැටි. ඕක දකින්නවා. මේක ඇත්තක් නෙමෙයි. නිරන්තරයෙන් මේ හිත ගොඩනගනගා තියෙන නිසා හේතුඵලයක් මේ පේන්නේ. වෙන දෙයක් මෙතන නැහැ. සත්‍යයක් මෙතන නැහැ හිත කියලා. මොහොතක් ගානේ ගොඩනගන එකේ හේතුඵලයයි මේ. දැන් මේ විහෙත වෙනස දැයින්න පටන් ගන්නවා. අන්න ඒතොර තියෙනවා මෙතන උත්සාහයක වීරියක මානසිකත්වයේ විහෙතක් තියෙනවානේ. මේ විහෙතකින් නෙමේ ඉන්නේ. මේ විහෙතට වඩා මේක නැත්නම් කොච්චර නිදහස්ද? මේ විහෙත අත්හැරෙනවා නෑ. මේක අත්හැරියොත් මේ නිර්මාණය කර කර තියා ඉන මානසිකත්වයේ ශක්තිය අත්හැරියෝ. ගොඩනැගීම අත්හැරියොත් එහෙම එනකොටම අන්නේ සාන්තිය හිත පිහිටනකොට අර මුං ඇටයක් තරම් ප්‍රමාණයට කඩල ඇටයක් තරම් ප්‍රමාණයට වැටෙච්ච දැනීම මාත්‍රේ ඒ මාත්‍රේ පවත්තන්න බැරුව ගෙවිලා යනවා. බලායින් දැදි අඩු වෙනවා. අඩු වෙලා බලායින් දැදි අඩු වෙලා කියලා මේක මුං ඇටයක් තරම් තිබුණ එක බලායින් දැදි අබ ඇටයක් තරමට පුංචි වෙනවා. මේ බොහොම සුළු වෙලාවක් තුළ ඉන්දිකට තුරා තරමල පුංචි වෙනවා.
තවත් පුංචිලා පුංචිලා දැන දැනීම පවත්තන්න බැරි අන්තිම තිතට එනවා. ඊටහා ගියෝ දැනීම දැයින් නැතු යනවා. දැයින් නැතුව කියන මම ඉවරයි. ඔය අදහස එනවා. මැරිලා වෙයි. ජීවිතේ හදාගෙන මෙහෙන් ඉවරයි කියන හැඟීමක් එනවා. එතකොට ජීවිත ආසාවක් එනවා. මැරෙන්න බයක් එනවා. මෙතන හිතේ මැරෙන්න එනවා කිය. ජීවිත ආසාවක් එනකොට මොකද කරන්නේ? මැරිලා වෙයි කියලා ආයතනයක් උත්සාහයක් වීර්යයක් හිතෙන් නගනවා. වීර්ය චෛතසිකය නගන්න. ජීවත් වෙන්න. නගනකොට ඒකට අවශ්‍ය වෙන අනිත් චෛතසිකයන් නැగిලා චිත්තයේ ගොඩ නැగిලා ආයතර මුංගලිය තරම් ප්‍රවණ පිම්බිලා නැගිනවා. හැබැයි ආයිත් එතෙන්දි මතක් වෙනවා මේක උත්සාහයක් වීර්යයක් අත්දැක ගහම සාන්තයි. එන හල්ලන්නේ නැහැ. ආයි වැහැලා යනවා. වැහැලා ගිලා ආශ්‍රය කර අවසාන වෙන්නේ ආයි ජීවත් වෙන්න ඕන කියලා හැඟීමක් එනවා. ආශ්‍රය ප්‍රසාරණය කරනවා. දැන් හොඳට පැහැදිලිව දැනෙනවා හිත කියන්නේ ඒ දැනීම විසීම ප්‍රසාරණය කරන වැඩ පිළිවිලා. අත්දකින්නවා. දැනීම හැඳිනීම ගොඩ නගනවා. වේදනා සංඥා මනෝ සංකාර කියන්නේ මේකනේ. මනෝ සංකාර කියන්නේ මනසෙම ගොඩ නගන ශක්තියක් නිසානේ. එන වේදනා චෛතසික සංඥා චෛතසික කියන්නේ මනෝ සංකාර මනසින් ගොඩ නගනවා. මෙන්න මෙතෙන්දි පූර්ණ සියුම්ම මනෝ සංකාරය දකින්න. ඔయిత වඩා මනෝ සංකාරයක් නැහැ තාම ගොඩ නගන්න. ඔය තමයි අන්තිම සියුම් මනෝ සංකාරය. ඕක දැක්කට පස්සේ දකින්න මේ සංඛාර නිරෝධ කළොත් ආයි ඔయిత නිරෝධ කරන සංකාරයක් නැහැ. ඔය සංකාරය නිරෝධ කළොත් විහෙස දුක ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔතෙන්දි වෙනා ගොඩ නැගපු එක බලා ඉඳද්දි කියවිලා ගියා. මේකට යන්නේ හුස්මක් අරන් හරි තරම් වෙලාව. හුස්මක් ගත්තා අපහු ඇරියා. හුස්මක් ගත්තා අපහු ඇරියා. ඔන්නේ වෙලාව තමයි මතු කරපුවා පවතින්නේ ගෙවිලා ගිහිල්ලා නම් ඉවර වෙන්න යන්නේ තායි මතු කරපුවා පවතින්නේ ඔය ක්‍රමීට. ඔන්න ඕක දැක දැක දකින්න. මතු කරපු වේදනා සංඥාවට මොකද වුනේ? ගෙවෙනකොට ඒක ඉවරයි. ආයි ජීවත් වෙන්න නම් ආයි පාරක් මතු කරන්න ඕනේ. මතු කරපු ටික ජීවත් වෙනවා. ඒ ශක්තිය ගෙවුනහම ජීවත් වෙච්ච හරිය ඉවරයි. ඉතුරු කලේ නෑ මොකද. එන වේදනා සංඥා කියන්නේ කොතනකවත් හරයක් ඉතුරු කරන්නේ නැතුව උත්සාහයෙන් ගොඩනගනවා. ඒක ගෙවිලා යනවා. ආයි ජීවත් වෙන්න උත්සාහයෙන් ගොඩනගනවා. ඒකත් ගෙවිලා යනවා. ආයි ජීවත් වෙන්න උත්සාහයෙන් ගොඩනගනවා. ගෙවිලා යනවා. මලවදයක්. මේක කර කර දෙමේ ඉන්නේ. මොකටද ඉන්නේ? මේකත් අත්හැරිච්ච දාට සියලු දුකෙන් නිදහ. සියලු උත්සාහ ඉවරයි. අවබෝධයනවා. ආට පස්සේ මොකද කරන්නේ? වෙන එකක් විචාර. වෙහෙස වෙන්නේ නැතුව අත්හැරලා දානවා. අදහස ආවොත් එහෙම ඉන්නේ ආර්යයන්ට. අනික් කෙනෙකුට අදහස ගන්න බැහැ. ජීවිත ආසාවෙන් මැඩ පැතිලා ඔයින් එහාට යන්න බැහැ නිසා කියනවා. අට සමාපත්තියෙන් එහාට නවානුපූර්ව සමාපත්තියෙන් නිරෝධ සමාපත්තියට වහින්න බැහැ අනික් කෙනෙකුට. අර ආර්ය ගුණයෙන් තීක්ෂණ වැඩෙන කෙනෙකුට මොකද වෙන්නේ? ඔතෙන්දි වැටෙන්න පටන් ගන්නවා මේ උත්සාහය විදි අත්හැරපුවා තමයි නිර්වාණ ධාතුව මුනුගේ ගුණ ගැහින්නේ. එතන හිතන එකක් නැහැ. ශක්තිය ඉවරෙච්ච තැන දුකෙන් නිදහස් වෙච්ච තැනක් ඇත්නම් එතන ලැබෙන බව කල්තියා දන්නවා. මේක අත්හැරියොත් දුකෙන් නිදහස්. මේට වඩා නිදහස් වෙන්න දෙයක් නැහැ. දැකලා අත්හරිනවා මනෝ සංකාර ගොඩනගෙන ක්‍රියාවලිය මනසෙම. ටක් ගාලා බල්බ් එකක් පත් වෙලා අළු වෙලා නිවිලා ගියා වගේ හිත නිමුණා. දැන් කල්පනා කරන්න කියන්න කෙනෙක් කවුරුවත් එතන නැහැ. මන් නිදහස් කියලා කියන්නේ එකක් නැහැ දැන්. එහෙම නාම රූප ධර්ම ඉවරයි. අන්න නිරෝධාවපත්තියට ගියා. ඊට පස්සේ යම් මොහොතක අදිෂ්ඨානයක් කරලා තිබුණ නැත්නම් එහෙම සුළු වෙලාවක් තිබිලා ආයිත් ආපහු වෙනවා. ඒක කරන්නේ කර්ම ශක්තියෙන්මයි. හිතලා කරන එකක් එහෙම නෙමෙයි. අදිෂ්ඨානය කළොත් මෙච්චර වෙලාවක් ඉන්නවා කියලා එච්චර වෙලාවක් ඉන්නේ නැහැ. ඊට පස්සේ එනවා. අදිෂ්ඨානය කළොත් ඒකට ගිහිලා ආපහු වෙනවා. ආයි හිතුවොත් එහෙම ආයන්ට උනේ දෙන්න කියලා. ආයි චිත්ත නිරෝධ කරනවා. ගියවම ආයි නෑ කවුරුවත් ඉන්න කෙනෙක්. හිතක් නැහැ. උසාවි විරි අවසානයි. ආයි බලනකොට අර අදිෂ්ඨාන කාලේ වල ආයි ඉන්නවා. ආයිත් බලනකොට ඒව සංඥා නා සංඥා ඇතනි. ඊට පස්සේ ඔන්නම් පුළුවන් ගොඩනගන්න නැතුව අවසාන තිතලත් පත් වෙලා දැනගන්න. එතන දකින්නවා පටිසන්ධි වශයෙන් ඇවිදිලා ආපු එකේ අවසාන තිතක් තියෙනවා. කර්ම ශක්තියෙන් පවත්වන වස්තු රූපේ. වස්තු රූපී ආශ්‍රයේ පවත්වන දැනීම මාත්‍රේ. අන්න ඒක කර්ම ශක්තියෙන් මනේන්ද්‍රිය වශයෙන් ගොඩනගලා තියෙනවා. එතන තියෙන්නේ මන. මන විසින් තවත් මේ ලෝකය ඇල්ලුවොත් අවිද්‍යාවෙන් හටගත් එක තෘෂ්ණාවෙන් ඇල්ලුව ගාම මයින දෙකක් හැදිලා මම හැදෙනවා. තෘෂ්ණාවෙන් අනික අත්හැරියට පස්සේ අවසාන කෙළවරේ පිහිටනවා. එක මයන්න අනික නෑ. මයි නයි 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 මන වෙනවා. ඔන්න ඔතන ඉඳන් තමයි මම හදන්නේ. ඊට පස්සේ මන බලපුවා මොකද්ද වෙන්නේ? ඔන්නම් දකින්නවා වැඩක් නැහැ මේක අත්හැරපුවාම සාන්තයි ප්‍රණිතයි කියලා අරමුණු කළෝ නිරෝධය අරමුණිලා අරක නිවිලා යනවා. මන අරමුණු වෙන්නේ නැතුව යනවා. එදා නිරෝධය. පූර්ණ නිරෝධයටපත් වෙනවා. අදිෂ්ඨාන කිරුවොත් ඒ කාලේ ඉන්න පුළුවන්. ආයිසරයක් කරා මනේ පිහිටනවා. මනින් ඉහළ දකින්න හැම වෙලෙත් හිතන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒකේ ඒ මාත්‍රි දැයනවා මිසක් ඒකේ ඉඳන් හිතන්න බෑ ශක්තිය නෑ එතන. හිතන වටමට එන්න නම් ආයිසරයක් එක ප්‍රසාරණය කරලා අර ආකින්ජඤ්ඤ කියන තැනට එන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩනගනවා ගෙවිල යනවා ගොඩනගනවා ගෙවිල යනවා ඒ කාණියට විහෙතර පමණයි හිත ගොඩනැගෙන්නේ. ඒ තියා හිතන්න බෑ නේව සංඥා නා සංඥා කියන තැන. ඒක ඉක්මෝල ඇවිදලා හිටන් ආයි තැන්පත්ච්ච තලියකට ආවම අර අපි ඉස්සෙල්ලා කිව්වාගේ මුං ගැටයක් කඩලට යතරම් ප්‍රමාණික දැනීම විතර මත්‍රමකට ඇවිද සලියක හිටිනවා. අන්න එතන හිතන්න පුළුවන් එක්තරා මට්ටමක. එතනින් හිතන්න පුළුවන් කොයි ඩිගද? මම මීට ඉස්සෙල්ලා කොතන ඉඳන්ද මෙතෙන්ට ආවේ? මේ තත්ත්වෙටපත් වෙන්න ඉස්සෙල්ලා හිටවු තත්ත්වයක් තිබුණා. ඒක උන්නම් ආවර්ජනය කරලා එතෙන්ට ඇහැ. ඒ නිසා කායිසරයා මනුස්ස ලෝකෙ මෙහෙම හිටියා ඒවා හිතන්න එතන වෙයි. ඔය ගිහින් අවසානයේ දකින්න හිතවිල්ලක හැටි. නාමයක් දකින්න පුළුවන්. රූප ලෝකයක් තව වෙන විහට ඉන්න ඕනේ. ආයිසරයක් ආවර්ජන වෙන්න. හිතලා බැලුවා රූප ලෝකයක් දැන් ආවර්ජන වෙන්නේ නැහැ. ආවර්ජන වෙන්නේ මොකද්ද? අනන්ත ආකාශයක විහිදිලා තිබිච්ච දැනීම නෙමෙයි පුංචියට දැන් තියෙන්නේ. ඉතලා මෙහෙම තත්ත්වයක් තිබුණා. කෝහේ තත්ත්වේ? කෝහේ තත්ත්වේ? ආවර්ජන කරන දෙපාර තුන් පාර. ආවර්ජන කරනකොට මොහොතකින් විහිදිලා යනවා අනන්තයට යනකම් අර දැනීම. දැන් අර අනන්ත දැනීම පේනවා ලෝකේ මහානන්ත සක්වලා පේනවා දැන්. එතෙන්ට ආවා. එතෙන්ට තරමුණු වෙන්නේ ඊට ඉස්සෙල්ලා හිටවපු තැන. මේ අනන්තයේ දැනීම විතරක් නෙමෙයි. මේකේ අනන්ත ආකාශයක් තිබුණා. ඒක අල්ලාගෙන ඉස්සර හිටියේ මම ඒක අත්හැරලා මෙතෙන්ට ආවා. කෝ ඒ தත්ති. කෝ ඒ ආකාශය. ආවර්ජන කරන දෙපාරක් තුපාර. ආවර්ජන කරනට හරියට මහා රළුවක් බදාගෙන හිර වෙලා හිට විහිදිලා යමක හිර වුණා වගේ දැනෙන පටන් ගන්නවා ආකාසානච්චයත්. අහස හිර කරගත්තා. අහසල වැඳුනා. ඒතකොට දකින්න නිදහස් වීමට කොච්චර 1000ද? තුවාලයක් අරගෙන තුවාලයක් අද කරලා හෙදිපටියකින් බැඳා වගේ එකක් දැයින්නේ. ඒ පුංචි ගැලක් උපමාවකට කිව්වේ. අනන්ත නිදහස නැති කරගත්තා. රූපයතේ රංගේ මුල ආකාසය අල්ලලා. ඒ අල්ලන වෙලාවේ හරි අමාරුවක් දැනෙනවා. අමාරුවක් කියන්නේ රළුවක් දැනෙනවා. හිදීමක් ඇක්කම නෙමෙයි. මා රළුවකට වැහැගත්තා වාගේ. නමුත් ආපහු එන්න ඕනේ. කීයේ ගුවන්ද බැලුවේ සත්‍යය හොයන්න. හොඳ සාරාත්මයක් තියෙන ආත්මයක් තියෙන තැනක් හොයන්නයි ගියේ. ලෝකේ ඇතුළේ නම් කොහෙවත් නැහැ කියලා දැක්ක. එන හටගන්නේ යම් තැනක් තියෙනවා නම් ඒකේ විපරිණාමයේ දැක්ක. පැවැත්මක් තියෙනවා. ඒ සම්මතිය ඉපරිණාමයක් තියෙනවා ඒකේ වෙනසීමක් තියෙනවා එතන දුකෙන් ගොඩනැගීමක් තියෙනවා එහෙනම් ලෝකයේ ඇතුළේ නම් දුක නැති තැනක් නෑ කියලා දැකපු අධ්‍යක්ීම අරගෙන මේ ආපහු එන්නේ දැන් මොකටද එතෙන්ට එනකන් ඉන්න ඕනේ අවස්ථාව වෙනකන් හිදුව පලියට ගිහිලා එතන ඉන්න බෑ ඒ කිව්වේ අර නිරෝධයේ ස්වභාවයේ ඉන්න බෑ ඒ தත්ත්වෙටපත් වෙන්න බෑ කර්ම ශක්තිය මෙහා ආපහු දානවා කර්ම ශක්තිය ගෙවෙන්නේ කවද්ද එදා වෙනකන් ඒකේ වහල් එක් හතකින් ඉඳ වෙනවා. ඒක දැකලා තමයි මේ ආපහු එන්නේ. එහෙ ඉඳ බැරි හින්දා. ඒක අවසානින් පස්සේ දන්නවා කර්ම ශක්තියෙන් එහාට පවත්තන ලෝකෙක හිත වැඳලා නැහැ. ඒවේ හැටි දැකලා අත්තරලයි ගිහිටන් නිදහස් වෙලයි මේ ඉන්නේ. හරකගේ හංකඩේ ගලවලා ආයි පොරොනවා වගේ වැඩ. තියෙන හංකඩේ ගැලෙව්වට පස්සේ සීවියලින් මාසෙන් හංකඩේ වෙන් වෙනවා. නැවත පෙරෙව්වට හංකඩේ හයි වෙලා නැහැ තිබුණා වගේ පේනවා. අන්න එහෙම එකක් කරගෙන මෙහා පහු වෙන්නේ. මෙහෙම ඇවිදලා අන්තිමට මොකද කරන්නේ? දැන් අර ආකාශය දැක්කල පස්සේ ඔතෙන්ට පේන්නේ ඊට ඉස්සෙල්ලා හිටපු හැටි විතරයි. අනන්ත ආකාශය තව ඒවා හිතන්න බෑ. ඒකෙන් දැනෙනා මීට ඉස්සෙල්ලා මෙහෙම එලි කඳක් තිබුණා. ඒක හරි දීප්තිමත් ආලෝකයක්. ඒක මේ පේන අහසේ මැදක අහසේ තිබුණේ. දැන් ඒක නෑ. දැන් මං යහස වෙලා. ඒක ඔය ඉස්සෙලා තිබුණ தත්තේ. කොහේ එලිකන්ද? දෙතුන් පාරක් ආවර්ජනා කරනකොට ආයිසරයක් මතුවෙලා හිටන් අර දීප්තිමත් ඉලියක් වෙනවා. අපහ ගුලි වුණා. දැන් දේනවා ආකාශයෙන් නිදහස් ආකාශයෙන් ඇකිලිලා ඇවිදිලා හිටන් ආයිසරය ආලෝකයක් වශයෙන් ගුලි වුණා. ඉස්සරහ යනකොට හරි සාන්ති එකක් හැටියට ඔබ දැක්කේ. දැන් දකින්නේ සාන්ති එකක් නෙමෙයි කොච්චර හලුවෙන් හලුවටද මේ එන්නේ. අර සාන්තිය දැන් එනකොට නෑ. අර ආලෝකේ නම් එහෙමම දැනෙනවා. මොකද අධ්‍යක්ීම නැති නිසා ඊටහායි එක ඔහු ඒක සාන්තයි ප්‍රණීතයි කියලා හිතුවා. අධ්‍යක්ීම ලබාගෙන ඉනකොට කාම රූප අරූප කියන තුන් භවෙම අල්ලන්න හරයක් නෑ කියලා දැකලා එන ගවන නිසා අරූප භවයේ අල්ලන්න දෙයක් නෑ කියලා දැකලා දැන් රූප භවයට ආවි. දැන් දන්නවා රූප භවයේ මේ ආලෝක මට්ටමේ හොඳයි කියලා අල්ලන්න එකක් නෑ. යනකොට නම් දැක්ක හරි සාන්තයකට ගියා වා. එනකොට දකින්නවා ඊට වඩා සාන්තිය අපස්සේ ගිහිලා තිකක්වා සාන්තියක් තිබිලා නෑ. ඔක්කොම අසාරදී අපස්සේ ගිහිලා ඉතින් ආපහු මේ අසාරයෙන් අසාරයට ආපහු වෙන්නේ. ඕක දකින්නේ කොහොමයි? ඇලීම අත්හැරලා චන්දරාගය අත්හැරලා ආපහු වෙන හැටි. අරූප රාගයත් අත්හැරලා රූප රාගයත් අත්හැරලා යන්නයි මේ ඉන්නේ ආපහු. එනකොට අධ්‍යක්ීම ලැබෙනවා. අන්න ආලෝක ධාරාවට ආවට පස්සේ දකින්නවා. දැන් හොඳට කල්පනා කරන්න පුළුවන්. ලෝකේ කියන්නේ දේවල් හිටපු දැන් ඔක්කොම කල්පනා කරලා හැකි උතින් තාවට පස්සේ. ඒ තමයි චතුර්ථ ධානය. අන්න රූපාවචරයට ආව රූප දැයින හැටි දැන්. උතින් තාවට පස්සේ දැයින්න පටන් ගන්නවා. මේ ආලෝකයේ ඉස්සෙල්ලා මොකද්ද තිබුණේ? තුන්වෙනි දැහනේ ආරමුණ එනවා. ඒලයි දකින්නවා මේ ආලෝකය තනිකර ඔලුවක් නැහැ, ඇඟක් නැහැ, අතපයක් නැහැ. එකම එහෙම හැඩතලයක් නැති එක ගුලියක් විතරයි. දැන් මේකයි මේ තියෙන්නේ. හැබැයි මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා ඔලුවක් තිබුණා, අතපය තිබුණා, ඉරියව්වක් තිබුණා, කයක ස්වභාවයක් තිබුණා. බලකය නෙමෙයි මේ කියන්නේ. බොහොම සියුම් එකක්. දැයින හැටිය. අන්නේ ස්වභාවිකෝ හරියට හඳ එළියෙන් හටගත් කයක් වාගේ තිබිච්ච අවස්ථාව තමයි ත්‍ෘතිය ධානී තිබුණේ. මෙන්න මේක ආවර්ජනා කරනකොට ආයිසරයත් වීන පටන් ගන්නවා. අර ඉරිකඳ අතුරු දහන් ගිලා අර හඳ එළිය වාගේ ශරීරය හඳ එළියෙන් හැදුන හා සමානයි. ඒ ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒක ඔළුවක් දැනෙනවා. හිත විරියව්වේ හඳ එළියෙන් හටගත් කයක් ආකාශයක තියෙනවා වාගේ දැනෙන්නේ. මෙන්න මෙතෙන්ට එනවායි ආපහු රූපාවචර ත්‍ෘතිය අධ්‍යායනයට ආවා. ඊට පස්සේ දැනෙනවා ඊට මෙහා හිටියේ කොහෙද? කොහොමද ඒතර සත්‍ය? හරියට ඇතුලේ වායුවකින් වට කරලා පිටින් ආලෝකයක උපලංකවලා තියෙන උපකරලා තිබුණා වායකක් තිබුණා. එහෙම කයි ස්වභාවයක් තිබුණා. ඔය ද්විතිය අධ්‍යානී වැටහිච්චටි ආවර්ජන කරපුවාම කර යුතු ආකාරය. එතකොට දකින්නවා වායුමය කයක් ආලෝකයකින් වට කරලා තිබුණි. ඒකත් හරි නිදහස් වගේ ඉසෙලා පේනවා. දැන් පේනවා හරි රළුවකට මේ ඉන්නේ කියන එක. ඊට පස්සේ දකින්නවා අන්න ඉතින් ඇදිලා වායුමය ස්වභාවය ඇති ආලෝකයක් ඇති ස්වභාවයක් ඇති කායික තත්ත්වයට පත් වෙනාම ද්විතිය අධ්‍යානයට අපහු ආවා. ද්විතිය අධ්‍යානයේ රූපේ වැටෙහි නැහැ. ඔතෙන්ට ආවට පස්සේ දැනෙනවා මේ ශාරීරිය හුලංගුලක් වාගේ තිබුණා. වාතයක් වාගේ. මූණේ එළියක් තිබුණා. හඳ එළිය පැවුවා වාගේ. මේ ශාරීරියේ තිබුණා වායුවක් වාගේ. කොහේ තාත්තේ? ඒ ප්‍රථම ධානි ආවර්ජන ධාන සමාපත්තියේ දකින්න හැටි යලි ආවර්ජනය කරන හැටි ආපහු වෙන්න. අන්න ඒතර ඒක දෙතුන් වලක් ආවර්ජන කරනකොට එතනින් ආපහු වැවිදිලා හිටිනවා. අර වායුමය කය සහ හඳ එළිය පැවුවා වාගේ මූණ ආලෝකයක් ඇති දැනකට. ඉරියව්ව පේනවා ආකාශයක ඉන්නවා වාගේ පේන්නේ තව. එතකොට දැන් ඔයාවේ තෘතිය ධානීන් ද්විතිය ධානී ප්‍රථම ධානී. දැන් මෙතන හිටියට ඊළඟට එතනින් දකින්නවා. මම මෙතෙන්ට එන්නේ ඉතෙල්ලා. බර කයක් තිබුණා. මස්ලේ කයක් තිබුණානේ. මම හිටියේ කොහෙද? අන්න ආවර්ජනක ඒක තමයි මගේ කල්තිය දැනගෙන ඉන්න ඔල කියලා හිටපු දැන්. ආපහු වෙන්න ගියොත් එහෙම බැරි වුණොත් කොහමයි ඉන්නේ? එතකොට දකින්නවා මම හිටියේ කොහෙද? කාමරයේක. මොකේකද හිටියේ? පුටුවකද? ඇඳකද? මෙට්ටකද? පැදුරකද? පැදුරකනේ හිටියේ, මෙට්ටකනේ හිටියේ, ඇඳකනේ. කොහේ හරි හිටපු දෙන මතක් වෙනවා. ඒ මොනවද වටපිටාවේ තිබුණේ සද්ද එහෙම? ඔරලෝසුවක් තියෙනවා ටී 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 ගගා යන එක. දැන් ඒකත් නැහැනේ. ඒ කාමරේකෝ. ඒවා එකක්වත් දැන් ඉන්නේ නැහැ. ආවර්ජනය කරන්න පටන් ගන්න. මම හිටියේ ඇඳකනේ. තට්ටම් කකුල ඒක ස්පර්ශ වෙවි තිබුණානේ. කොහෙන් දැන් ඒ தත්වේ? කොයි ස්පර්ශේ? ආවර්ජන කරනකොට හිමීන් උඩකින පල්ලම් පැහැලා ඇවිදලා හිමීන් සිරෝ යම් පාතක හිටියා වගේ දැනෙනවා. ආසනෙට පාත් වුණා වගේ, හිටපු තැනට පාත් වුණා වගේ. ඔය දැනෙන්නේ දැන් නම් යන්තමට. එතන කොහොම ඉන්නේ කොහෙද? ඒ කාමරේ බව දැනෙන වට පිට අපි සද්දයක් එහෙම යොමු කරන්න ඕනේ. යොමු කරලා බලනට වෙනවා සද්දයක් ඇහුණා නේද? ඔර්ලෝසු ටිටික් ගා ගන්න සද්දයක්. කොහේ සද්දද? අවදාන්නේ පොඩ්ඩක් ඉන්නකො ටිටික් ගා ඔර්ලෝසු සද්දය ඇහෙන්න පටන් ගන්නවා. එතකොටම දැනෙන්න පටන් ගන්නවා හෝ කර හුලන් සද්ද කියලා කාමර වටේ තියෙන සංඥාවක් කියලා මේ ඉන්නේ කාමරේ නේද හැඟෙන්න පටන් ගන්නවා. දැන් තමුන් දැන් දැන් දැනෙනවා කාමරයක ඉන්නේ. එරෙමිනියක උතාගෙන හරි හිටපු ඉරියව්ව දැනෙනවා. හැබැයි අත් දෙක හිරිවැටලා වගේ තව තිවිච්ච සැනක කොහොම තියෙන එක දැනෙන්නේ. කෝ අත මම මෙහෙම අත් දෙක තියා හිටියානේ. අත් දෙක තියා හිටපු ඉරියව්ව බලනවා. ඉතින් උගල මෙහෙම තියා හිටියා. කෝ අත. කෝ අත. ආවජින කරලා තුන් පාර කාමින් තක් ගාලා ඉස්සෙනවා. ආ ඔය තියෙන්නේ. ඉතින් මේ ලෝක. ආයිතාපහුවා. දැන් ඕක ප්‍රගුණ වෙනකන් දෙපැත්තට ගියොත් එහෙම. සෙනෙයකින් ගිහිලා සෙනෙයකින් එන්න පුළුවන්. හැබැයි ආයතනකට ඉස්සෙල්ලා පරිගින ආරම්භයේ වගේ අමාරුවක් නැහැ. ඒක වාසීතාවයි. ඊට පස්සේ ක්ෂණයකින් ඔන්නම් කෙනෙකුට ඇහිපිය ගන්න මොහොතක් වෙන කාලයක් තුළත් සමාධියට ගිහිලා නිරෝධයට ගිහිලා ආපහුවිලා අනික එක කතා කරගෙන ඉන්නත් පුළුවන්. ඒක ප්‍රගුණතාවයි. කාටවත් හොයන්න බැහැ සමාධිය සම්වදිනවද නැද්ද මොන කොතන ඉඳන්ද කතා කරන්නේ. අවිඥාවෙන් නැගලා කතා කරන කොහේ ඉඳන්ද ගයි ඥානිය ගත්තී. චතුර්ථ අධ්‍යානයේ ක්ෂණයකින් සමවැදිලා ඒකත් අරගෙන ආපහුවිලා අනික එක කියලා ඉවරයි. නැව ගිය වෙලාව දන්නේ නැහැ ආපු වෙලාව දන්නේ නැහැ වාසීතාවයේ හැටි. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේක දකින්න නැතුව කොහොමදගෙන ওই පොත්වල නම් අහලකවත් ඕවා නැහැ කියලා. ඉතින් ওই හුලං වාරකින් උස්මාර්ගෙන යනකොට පිට කරගෙන යනකොට ඔහොම ඉන්නකොට මෙහෙම තත්ත්වෙටපත් වෙයි. ඔහොම එකක් කියා දිනවා. ඒත් ඉතින් මැණික් ගුලියක් යනවා වගේ දකි. පොල් කෙන්දක් යනවා වගේ දැනි නාහින්. ඔහොම කර කර ඉන්නකොට අනිසරි ධානයටපත් වෙන උපචාර සමාධිය හැමිලා අර්පණාවටපත් වෙනවා කියලා මිස මොකද ඒ කියලාවත් විග්‍රහයක් නැහැ එතන. ඔයක පොතකවත් නැහැ ওই ඩිගේ. බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා තින් එක යනකොට උපමා වශයෙන් ඔය හතරක් විග්‍රහ කරලා තියෙනවා. අනික් වශයෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. මාධ්‍ය යනකොට අධ්‍යක්ීමේ ලැබෙන නිසා තමයි විග්‍රහ කරන්න දෙයක් නැත්තේ. නැවත ඒකට වෙන්නා තියෙන්නේ නත්ති කිංති කියලා කිසිවක් නැහැ කියනට යන්නේ. එහෙම අදහසක් හිත හිතා ඉඳලා කියලා කොහොමද පස්සේ පොත් ලියනකොට ලියා තියෙනවා අටුවාවල එහෙම විග්‍රහ කරනකොට. අනන්තෝ ආකාශෝ කිය කියනකොට චතුර්ථ අධ්‍යානිය ඇතුළේ ආකාශයට යනවා කියලා එහෙම කතා කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක එතන අධ්‍යක්ලා යන ක්‍රමය ඕකයි. ඉතින් ඔක එහෙම ක්‍රමයක් තියෙන ඔක දැක්කන්දි මේක එච්චර දඟලන දෙයක් නැහැ. මේක හරියට කරගෙන යනකොට සමන්ත ගැලපෙදින්ට ක්‍රමානුකූලව එයි. අවශ්‍ය වීජය හරිනම් කරන සාහතුව හරිනම් කොලේ හැටි කාගින්වත් අහන්න ඕනේ නැහැ. කොලේ කවද්ද එන්නේ කියලා අහගත්තේ නැතුවට එන දවසට එනවා. දල්ල එන දාට දල්ල එනවා. කඳ එන දාට කඳ එනවා. අතු විහිදෙන දාට අතු විහිදෙනවා. මල් පිපෙන දාට මල් පිපෙනවා. කල්තියා කාගින්වත් මල් වල හැටි කොහොමද මේ ඇටේමට හම්බ වුණා. දැන් බීජේ හිටවන සාතු කරන්නත් මම දන්නවා. ඉතින් මේක පැල වුණාම කොණ්ඩි වෙන්නේ කොහොමද? කඳ හැදෙන්නේ කොහොමද? අතු බෙදෙන්නේ කොහොමද? කොළොල හැටි කොහොමද? මල්ලොල හැටි කොහොමද? එකක්වත් එකිනෙක අහනවා. මට අහගන්න ඕනේ මම සාතු කරනවා කියලා එකිනෙක සාතු කරනවා බීජේ හිටවගෙන. සාතු හරියට දන්නවා නම් කොළේ නේලාට ආවේ ඉන්නේ කොලි. හැටි තමම දැනගන්න තමන් ගහේ. හිටවු ගහේ කොලි. ආ මේ ගහ වැඩින්නේ මෙහෙමනේ අතු වෙන්නේ. අතු වෙනකොට අතු වෙන හැටි දැනගන්නවා. ඔය මල් පිවිලා තියෙන්නේ. ආ මල්ලොල හැටි මෙහෙමනේ. මල් පිපුණා කාගෙන් අහන්නේ නැති කියලා මල් වල හැටි දැනගන්නවා. ඉතින්ලා දැනගත්ත කෙනා කෙනෙක්ගෙන් අහගෙන කියනවා මං අහලා තියෙනවා මල් වල හැටි මෙහෙමයි කියලා. ඒවත් ගහේ හැටි කියනවා. අර ගොවියා හිටවර කාගෙන්වත් අහගත් නැති කෙනා මල් පිලා අධ්‍යක්ීමෙන් දැකලා දිනා මල් වල හැටි, ගෙඩි වල හැටි. කවදා හරි දකින්නවා. ආගත් කෙනා කල්තියා එයා වැඩි කරන් තු අහහා ඉන්නවා. අහගෙන එයා ඒව ඉගෙනගෙන කියන්න පටන් ගන්නවා. ওই ගහේ ගෙඩි හැටි මෙහෙමයි මල් වල හැටි මෙහෙමයි. කාගෙන්වත් අහගත්තේ නැතුව සාත්වෝ විතරක් අහගෙන කරපු කෙනා පල ලැබුණාට පස්සේ මල් ලැබුණාට පස්සේ ඒක අධ්‍යක්ෂලා විදිහට හිටන් අහින්න අර මිනිහා කියන්නේ. මෙයා කම කියන්නේ ඇත්ත නෙමෙයි. වාටන හරි මල්වල. එන හැටි කියන්නේ ඉගෙන ගත් එකක් නේ. මු දැකලා නෙමෙයි කියන්නේ. කියන්න පුළුවන් නේ මොකෙන්ද? අධ්‍යක්ෂක කෙනා තමුන් දන්නවා මෙන්න මේකයි මේ කියන්නේ. නැවත් මොහු මේ කටපාඩම් එක එක ලාගේ අහගෙන කියන්නේ කියලා වරද්දලා ඉගෙන ඉන්නේ මේකයි මේ දැන් දහදන්. ඒකත් දකින්නවා. ඒ වගේ මේ ධ්‍යාන සමාපatti ආදී ඒවා පොත් වලින් ඉගෙනගෙන කාගෙන් හරි අහගෙන කටපාඩම් කරන සමාධි අධ්‍යක්ෂක නැති කෙනා. ඕවා ගැන කතා කරන්න යනකොට සමාධි අධ්‍යක්ෂක කිනා දන්නා මේ මොට්ටේ මොකද මේ කොරන්න හදන්නේ? තමන් අධ්‍යක්ෂක නැති එකක් පොතේ තිබුණ එක වරද්දලා වටහාගෙන ඒක කිය යුතු ආකාරයේ දන්නද මේ වෙන එකක් කියලා විනසුමුලා කරනවා නේද කියලා ඒකත් දකිනවා. ඉතින් ඕක හරියට තේරුම් ගන්න තමන් අධ්‍යක්ෂක නැතුව කියන්නේ යන්න හොඳ නැහැ. අධ්‍යක්ෂක නැහනම් මං අධ්‍යක්ෂකලා තියෙන්නේ මෙච්චරයි. ඔය ටික මම දන්නේ අධ්‍යක්ෂීමෙන් කියන්නේ. පොත්වල නම් එහෙම කියා දින. එහෙම කියනවා අවංකයි. ඒක හොඳයි. ඇත්ත කියලා මිනිස්සු ඇවැට්ටුවේ නැහැ. දැක්කදී කිව්වා. ඒක බොහොම වැදගත්. දැකේ නැහැ මං දැකේ නැහැ මින් ඉහත මට සමාධිය ලැබිලා නැහැ මං ඕක අධ්‍යක්ෂලා නැහැ හැබැයි පොත්වල නම් මෙහෙම දිනා මං ඉගෙන ඉන්න තියනවා කියන්නේ ලම්බකාරයි එයා වේරිලන්නේ
ඕක ඉගෙනගෙන මං දැක්කා කියලා බොරුවට දැක්ක හැටියට විග්‍රහ කරන්න ගියාම අනිකයට අපහාස කර කර තමන් දැක්ක එක හැටියට නිගමනය කරගෙන ලොකු අමාරුවක වැටෙනවා. සමනුත් ඇසුරු කරන ඇයි ඵලයක් ලබන්න බැරුව යනවා. ඉතින් තේරුම් ගන්න මේ රූප අරූප සමාධි වල හැටි මෙහෙමයි. ඔය අහහා ඉගෙන ගන්න දේකුත් නැහැ. මූල ධර්මයේ තේරුම් අරගෙන ලෝකයේ අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් යනවා කියලා කියන්නේ චන්දරාගයෙන් මිසක් කෙලෙස් අත්හරිනවා මිසක් වැඩ කටයුතු එහෙම අත්හරිනවා නෙවෙයි. කෙලෙස් නිසාම කෙරෙන වැඩ කටයුතු අත්හරිනවා ඒක අත්හැරලා යනවා ඒක හරි. සියලු කටයුතු අත්හරින්නේ නැහැ. මොකද සියලු ලෝකයේ කරන කියන කරන හිතන සියල්ල ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් විතරක් නෙවෙයි කරන්නේ. එහෙනම් රාග දේශ මෝහයන්ගෙන් විතරක් කරනවා නම් එහෙම රාග දේශ මෝහ සම්පූර්ණයෙන් සේකළු බුදුරයන් වහන්සේලාගේ මොනම ක්‍රියාවක්වත් දකින්නේ නැති වෙන්නේ ඉබේ. මොනම කතාවක්වත් නැති වෙන්න ඕනේ. එහෙම එක්ක නේද බුදුරයන් වහන්සේ කියන්නේ. ලෝකේ සියල්ලන්ට වඩා වේගයෙන් හිතපු කෙනෙක්, තීක්ෂණව හිතපු කෙනෙක්. ලෝකේ සියල්ලන්ට වැඩිය වේගයෙන් කතා කරපු කෙනෙක්. ලෝකේ සියල්ලන්ට වඩා වේගයෙන් ගමන් කරපු කෙනෙක්. උන්වහන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේ ගමන් කරපු වේගයෙන් ගමන් කරන්න කිසිම සමිතෙකුට බෑ. උන්වහන්සේ ඉරිදි බලේ යන දික්කලතා වක්‍රසෙනින් දසදහස සක්වල වටේ ගිහින් එනවා. ඒ උන්වහන්සේගේ ගමන කොච්චර වේගවත්ද? ක්‍රියා නැති කරපු කෙනෙක්ද බුදු වුණා කියන්නේ. අද ක්‍රියා කරන්න එපා, කතා කරන්න එපා, හිතන්න එපා. එහෙම ගිහින් යන්නේ ඵලයක් ගැන කියේ. බුදුරන් වහන්සේ ලැබූ ඵලයේ අතුරුදහන් වෙන කතාවක් දේශනා කරලා තියෙනවද පොතනකවත්? ධ්‍යානඵල ධ්‍යානී ලබනලාට තියෙන අනික්ලාට නෑ. මාර්ගඵලත් එහෙමද? මාර්ගඵලයක් ලැබුවා නම් ඒක නැති වෙන්නේ නැහැ කවදාවත්. මේකට එක්තරා වවුණියක උපමාවක් අහනවා ආනන්ද හාමුදුරුවන්ගේ. එවත් ආනන්දෙයිනි, ඔබලා මේ මාර්ගඵලයක් ගැන කියනවනේ, ඕක හැටි ආවර්ජනා කියලා ඉතින් කියන්න පුළුවන්. මොකද ඒක දැකලා අධ්‍යක්ීම් නැති බමුණ තමන්ගේ අධ්‍යක්ීම් වලින් මේ අහන්නේ. ඕක අමතක වෙලා වෙන වැඩක් කර කර ඉන්න හිටතේ මාර්ගඵලයේ තියෙනවාද? දැන් මෙහෙම අහනවා. ආනන්ද හාමුදුරුව උත්තර දෙනවා, බමුණ ඥානවන්ත නම් උපමාවකිනුත් මේක තේරුම් ගන්නවා. ඔබ හිතන්නකෝ මෙහෙම දෙයක්. යම්කිසි මිනිසෙකගේ මේ අත වැල මිට ළඟින් කපලා දානවා යම්කිසි ආබාධයක් තිබිච්ච අත. දැන් මේක හොඳ කරලාට පස්සේ යා ආවර්ජනා කරලා දන්නා මගේ දකුණු අත නෑනේ, මගේ වම් අත නෑනේ. දකින්න ඊට පස්සේ මුලදී ඔහම කල්පනා කරගෙන ඕක හිත හිතා ඉන්නේ නැහැ. මිනිහ වෙන වැඩකට බහිනවා පහු කාලයකද. ඒ වැඩ කර කර ඉන්න වෙලාවේදී මිනිහට අත ගැන මතක් වෙන්නේ නැහැ. මගේ අත නැහැ නේ කියන හැඟීමක් නැහැ වෙන වැඩ කර කර ඉන්න වෙලාවට. ආයි ආවර්ජනා කළොත් නැහැ නේ ඉන්නම්. කවුරුත් ඇහුවත් ඔයගේ අතක් නැහැ නේද? නැහැ තමයි. ඒ වෙලාවේ මතක් වෙනවා. අර අමතකලා වෙන වැඩ කර කර ඉන්නට අත එනවාද ආයි? ආයි මතක් කරපුවාම විතරද අත නැති බව දන්නේ? ආය අමතක කරලා ඉන්නොත් කැපිච්චත් ආයි එන සිරිතක් තියෙනවා. කැපුණා කැපුණාමයි. ආවර්ජනා කළොත් වෙනවා අත නැති බව. ආවර්ජනා ලොකර හිටියත් අත නැහැමයි. මෙන්න මේ වගේ මාර්ගඵලයක් ලැබුවාට පස්සේ යම්කිසි ක්ලේශියා සංසිඳිලා ගියා නම්, මිදිලා ගියා නම්, ආවර්ජනා කළොත් දන්නා මට මේ ක්ලේශ ප්‍රමාණය මිදුණා. ඒ ටික නෑ. ආවර්ජන නොකළ හිටියත් ඒ ටික නෑමයි. මෙන්න ඵලසිතේ ස්වභාවය. ඵලසිත කියන්නේ අමුතු එකක් ඇති වුණා නෙමෙයි. ගොඩනැගෙන හිත තුළ කහට ගැනීමක් නතර වුණා. ඒතර ඉතුරු ටික දීප්තියෙන් පේනවා. ඒ මට්ටමට. දැන් ඔබ තේරුම් ගන්න ක්‍රමයක්. සුදු රෙදි කරක් තියෙන කුණු ගැනිලා ගොමස් කළ වෙලා කහට ගැනිලා. අපි ඔක සැරයක් හොදලා හිටන් බලනවා කොහොමද දැන් කියලා. අර ලොකුවට තිබිච්ච කුණු කහට කැලල් ගැරවිලා ගිහිල්ලා එක මට්ටමකට සුද්ධ පවිත්‍ර වෙලා පේනවා. දැන් නොබලා හිටියත් ආයි බැලුවා නොබලා ඉඳලාට ඒක කුණු ඒ අත්හැරනවා අත්හැරනමයි. ඒකයි එකේ ආවේ නැහැ. අපිට තව බලපුවම තව කුණු තියෙන බව පේනවා. කොටසක් ගිය බව පේනවා. ගිය කොරස තව ඒ රිදි කැල්ලි ආයි තැවරෙන්නේ නැහැ. ආයි කුණු ගාගත් වෙන්නේ තැවරෙන්නේ. ගාගන්න හේතුවක් තිබුණ නැත්නම් පළවෙනි සැරේ හොදලා සුද්ධ කරගත ගන්න එහෙම වයි. ඊට පස්සේ ආයි නිගමනය කරන ඉවර නැහැ වැඩි. තව කුණු තියෙනවා. පැල්ලම් තියෙනවා. ආයි හොදන්න ඕනේ. ආයි හොදලා හිටන් කුණු පොරේ පොඟල හිටන් ඒක අපුරලා හිටන් හොදලා ඇරලා මිරි කරලා ආයි බලනවා. බලපහන ඉස්සෙලට අලා පිළිසිදුයිනි. ඉස්සෙලට අලා කුණු අඩුයි. හෙද්දා සුදුයි කලින්ට වඩා. දැන් තුන්වෙනි අතය බලන තව ලබ කැලල් තියෙනවා. ආයිත් ඒකට අවශ්‍ය රසායනී දාලා අපුරලා හිටන් ඒ කුණු පොඟෝලා ආයි අපුරලා හිටන් ඒ කැල්ල හොදලා ආයි බලපහන කලින්ට වඩා හුඟා සුදුයි. දැන් මේ සුදු කියලා කියන්නේ හෙද්දට අමුතු දෙයක් එකතු කළාද? නැත්නම් හෙද්ද තිබිච්ච කුණු වහක් කෙනෙක් අහක් වෙන පිණිජ හැටි. අනේ වෙනස බලන්න. පබස්සර විදම් විකේවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිට. මේ සිත පබස්සරයි. ප්‍රകൃති ආගන්තුක උපකිලෙස් නිසා මේ කිලිටි වෙලා තියෙන්නේ. අර ගෙනාවු තාන් හෙද්ද පිළිසිදුයි. පස්සේ එකතු වෙච්ච කොරොල් මල කුණු නිසා තමයි කිලිටි වෙලා තියෙන්නේ. හොදලා හොදලා ගත්තාම අර ඉස්සෙල්ලා තිබිච්ච සත්‍යයන් ගන්න කොකම කුණු වයින් කළොත් අර ඉස්සෙල්ලා තිබුණා වගේ පැහැදිලිව සුදර තියෙනවා. මෙන්න මෙහෙම තත්වයක හිත ගන්න අවස්ථාවක් තමයි ආපහු කැඩෙනකෙන්ද. අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච අනුසේ විදල හැරලා සුද්ධ කරගෙන සුද්ධ කරගෙන හතර අවස්ථාවකින මහා සුද්ධිය තමයි මාර්ගඵල හතරෙන් ලබන්නා වූ සුද්ධතාවය කිලි සුද්ධතාවය. අන්න එහෙම එකක් නිසා ආයිසරයක් අන්නේ බාහිර දෙයක් නම් ආවර්ජන කියලා ගොඩනගා ගන්න එකක් නිසා බාහිර ලෝකේ ප්‍රතිඵල එහෙමයි. ආදීනව දැකලා කෙලෙස් කරලා විදහරපු ප්‍රඥාවේ විදහරපු එක අලුතෙන් එක ගොඩනගලා බැලුවා නෙමෙයි. කෙලෙස් විදහැරියට පස්සේ ඉතුරු ටිකේ හැටි බැලුවා. ඉතුරු ටිකේ හැටි බලනකොට පේනවා ඉස්සෙල්ලා කිලුටු අරින්න ඉස්සෙල්ලා කළුයි අඳුරුයි. ඒ කිලුට නැතුවට පස්සේ දැන් පැහැපත්. අන්නේ මට්ටම දැන් තියෙනවා. තව කොටසක් ඇරියට පස්සේ ඒ නිසා කියනවා සෝවාන් ඵලහිතර වෙච්ච දිය හැන්නේ බෑ සකෘදාගාම ඵලහිත ලැබුණා. එක හිතයි තියෙන්නේ. දැන් ඒ ඉස්සෙල්ලා සෝවාන් ඵලහිතර මොකද උනේ? අර ශ්‍රද්ධේ උපමාවෙම මම තෝරා ගන්නු. පළවෙනි සැරේ ශ්‍රද්ධ හොදපුවාම එක්තරා මට්ටමක සුදු වුණා. දැන් ඒ සුදු මතකයි. දෙවෙනි සැරේ හොදලා බලුවාම ඊට වඩා සුදු වෙච්ච මට්ටමකින් පේනවා. දැන් අපි කවුරු හරි ඇහුවොත් අර ඉස්සෙල්ලා තිබිච්ච සුදු වෙච්ච මට්ටම කොහොද මේ ශ්‍රද්ධේ? ඒකරම තව ටිකක් සුද්ධ වෙච්චාම වෙන්නේ නැචනේ දැන් තියෙන්නේ. එහෙන අලුත් එකක් ගොඩ නැගිලා නෙමෙයි. ශ්‍රද්ධ හෝදනට පළවෙනි තරේ සුදු වෙච්ච හැටි දැක්කේ. දෙවෙනි සැරේ හෝදනකොට ඒ සුදු වෙච්ච එක තවත් සුද්ධ වුණා. තව එක කිසිම චකුණු ගිහිල්ලා. ඒ වගේ සෝවාන් ඵලයට පත් වෙනකොට යම් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් කොටස බිඳිලා ගියනම් සදාතම. ඒ මට්ටමට සුද්ධතාවය හිතේ පේනවා. ඒක තමයි ඵල හිතේ හැටි. ආයිසරයක් ඒක කවදාත් ඒ හිතේ ඉන්නේ නැහැ. ගොඩනැග ඉතුරු ටික තියෙනවා. සකෘදාගාමි ඵලෙන්න කාමරාග ව්‍යාපාදයේ බලවත් හරිය බෙදලා ගින් සුද්ධ වෙලා ගියා ඒක හරටි. දැන් අර එතන දැන් පේන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාසයි කාමරාග ව්‍යාපාදයේ බලවත් කොටසයි අත්හැරිච්ච හිතයි දැන් පේන්නේ. දැන් දෙකක් තියෙනවා දෙකයි. ආයි පේන්නේ එකමනේ. කලින්ට වඩා සුද්ධ විදිහකින් දැන් පේනවා. දැන් අහුවත් එහෙම ඉස්සලාද විච්ච සෝතාපන්න හිතර මොකද උනේ කියලා. ගොඩනගපු එකක් තියුණා. අන්න ඒක වෙනම තියෙනවා. මෙන්න මේක වෙනම තියලා කියලා කිය හැකි. ප්‍රථම අධ්‍යානිය මොකද උනේ? ඒක තියෙන ඔන්න මට සම්වදින්න පුළුවන් කිය හැකි. එන සකෘදාගාමී වුණාට පස්සේ ආර සෝවන් පරිසිල් ආයි සම්වදින්න සම්වදින්න පුළුවන් දැහු. එහෙම එකක් නැහැ. එක හිතයි තියෙන ඵල ලැබෙනවා. ධ්‍යාන හතර තියනවා වෙනවා. ඒ කියන්නේ ධ්‍යාන කියන්නේ ගොඩ නගන එක. මානසිකත්වයේ තුලින් ගොඩ නගන අවස්ථා. මාර්ගඵල කියන්නේ සුද්ධ වෙවි යන අවස්ථාවල හැටි. ගොඩ නගන එකක් නෙමෙයි. හරි සියුම් තැන් මේවා. තෝරා ගන්න හරි අමාරුයි. මොකද පොත්වල ඔය විග්‍රහ කරලා නැහැ ඔච්චර. ඒ අධ්‍යක්ීම් සහිතව නෑ විග්‍රහ කරන්න. දැන් නම් තේරෙන්නේ නැහැ. හරි අමාරු දෙයක් නම හරි වැදගත් දෙයක්. ඔය තෝරා ගන්න ඕනේ පෙරදිනම් හෙළ අටුවා ඇතුව අපි රහතන් වහන්සේලා හොඳට විග්‍රහ කරලා දීලා තිබුණා ওই தত্ত্বයන්. ඒ නිසා අපි හරි විශ්වාසයෙන් හරි පැහැදිලි භක්තියකින් ගරුත්වයකින් කොහොම හරි මම ඒ தත්ත්වයට පත් වෙන්නේ මේක බොරුවක් නෙමෙයි. මේක අති ශ්‍රේෂ්ඨ සත්‍යයක්. සතර පායෙන් සාධාරණ නිදෙන தত্ত্বයක්. කාම ලෝකේ දුක් ගින්නේ සදාටම මිදෙන සත්වයක් මෙච්චර වටිනා ඵලයක් මේ ලෝකේ තව නැහැ මට ඒක විශ්වාසයි කියලා විශ්වාසය ඇති වෙන්නේ හේතු ඇතුව ඵල ඇතුව දැකලා හිටන් විග්‍රහ කරනකොට තමයි ඒක ඇති වෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය වාසනාව. ඒතකොට ලොකු ධෛර්යයක් එනවා උත්සාහයක් එනවා අවශ්‍යතාවයක් එනවා ඒකට සම්බන්ධින්න ඕනේ. ඒක දෙන්න පත් අහගෙන හිටනවා මම පත් වෙන්න ඕනේ කියලා. එතනින් තමයි බොහොම ලස්සන බෞද්ධ පිළිද හැදුනේ. ඒව ඔක්කොම අත්හැරලා ගියාට පස්සේ මොනවා කරන්නද කිව්වෝ විශාල කනකොක හැඳීමක් තමයි සිද්ධනේ බුදුහාමට. උන්වහන්සේලා නැතුවල පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. කවදා හරි දැන්නකම් කොහේ හරි ඉඳලා හම්බ වුණොත් ඉතින් ওই මාර්ගය තේරුම් අරගෙන උත්සාහ කරන්න ඕනේ තමන්ම අත්දකින්න. ඒකයි වැදගත්කම. පරාජිකා කියන එක උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන එක. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පරාජිකා හතරක් තියෙනවා. ඒ කියන්නේ සිවුර දාගෙන හිත වළඳ බෑ. ඒක ඉන්නකම් පරාජිකා කියන තත්ත්වෙට පත් වුණොත්. ඒක බුද්ධ ආඥාවක් නිසා සිද්ධ වෙන දෙයක්. වික්ටර් වහන්සේ නමක් ඒ කාලේ පින්නුව හැටියට පින්නුවේ යම් කිසි වටිනා දෙයක් මිල කිරීමේදී යම් කිසි දඩුවමක් නියම කරන්න වටිනාකමක් මේ රජයෙන් සම්මත කරලා තියෙනවා නම් අන්නේ සම්මත කරව මට්ටමේ දෙයක් අරගෙන පැහැර ගත්තොත් හොරෙන් පැහැර ගත්තොත් ඒ හේතුවෙන් පාරාජිකයි. සාමාන්‍යයෙන් අවවාදයක් කරලා නිදහස් කරලා ඉන්න එකක් තියෙනවා පාරාජිකයි ඊට පල්ලෙහා. හොරකම් සියල්ල කිස් ගහ කරකම් කළා පාරාජිකාව වෙන්නේ නැහැ. පොල් කට්ටා කරකම් කරින්න කියලා පාරාජිකාව වෙන්නේ නැහැ. ඒක හොරකමක් තමයි. හැබැයි හොරකමයි පාරාජිකා කියනවා ඇවත ඉන්නේ. වික්ෂුන් වහන්සේ උපසම්පදා වික්ෂුන් වහන්සේලා ඒක තියෙන්නේ. ඒ විලාදී මුලින්ම ඇති වුණ දෙයක් තියෙනවායි පාරාජිකාගෙන ඇති වෙනකොට හොරකම මුල් කරගෙන හලගත පාරාජිකාට එක කාරණයක්. එක කාමයිතුනේ මුල් කරගෙන මුලින්ම හටගත්තේ. ඊට පස්සේ හොරකම මුල් කරගෙන හටගත් එක. නී ඔය කිනියරව කියන්නේ දෙන්නේ නැහැ. කාමයිතුනේ සම්බන්ධයේදී හුඟක් විග්‍රහයක් කරලා තියෙනවා. ඉතින් මල මග මූ මග යෝනි මග කියන තුන් මග උකුණු තල්ලත් තරම්වත් යම් කිසි කෙනෙක් තමාලිගුවක් ප්‍රසූත කළොත් ඒ හේතුවෙන් පාරාජිකයි. ඉතින් ඔවා කියන්නත් බැහැ කියලා වැඩකුත් නෑ. අපිට සම්බන්ධ ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් දැනගන්න අවශ්‍යත් නෑ කියලා කියන විසුණු වහන්සේලා ඒ තමන්ගේ කටයුතු විලා දැනගෙන මේවා නිකන් අර දියමනාලන්දගේ නවකතා වාගේ එනවා ටිකක් දුර යනකම්. ඉස්සර හිටියා එහෙම කෙනෙක් කුණුහරපු ලියන කෙනෙක් නවකතා. අන්න ඊට හපන් ඒවා තියෙන්නේ. මේ විස්තර එකක් නෑර කරලා මොකද මේ? නැත්නම් පොගෝගේ කෝස්සාවක් හැදුනොත් ওই කෝස්සාව අල්ලගෙන ඉඳලා නිදහසක් හදා ගන්නවා. ඒ නිසා ඒවැ කේස් ගහක් නැතුව විග්‍රහ කරලා තියෙනවා. පරාජිකාරපත් වෙන කාමවයිදුන පරාජිකා මෙන්න මෙහෙම වුණොත් වෙනවා. මෙන්න මේ මට්ටමටනොත් සංඝාදිසේසීටපත් වෙනවා පරාජිකා නෙමෙයි. ওই ආදි වශයෙන් විශාල විග්‍රහයක් ඒව වල්ලවල මහා කුණුහරප වගේ තමයි දැනෙන්නේ. නක කුණුහරප කියන්නේ ලිව්වා නෙමෙයි. ඔවා මේ ලෝක ස්වභාවය තුලින් හිත පරාජයටපත් වෙන එකකින් වේරෙන්න පෙන්නපු ක්‍රමවේද. නමුත් ඒ වගේ මේ අපිට කියලා වැඩකුත් නැහැ. මෙයාට අපිට අවශ්‍ය මට්ටමයි ගන්න ඕනේ. ඒවා ස්වාමීන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට මිසක් ඔබ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාටවත් කතාවේ අයිතියක්වත් නැහැ. එහෙම දෙයක් ඒ වැඩි විස්තර. ඒ වගේ අවස්ථා තියෙනවා හොරකම පිළිබඳව පරාජිකා දෙවෙනි වතාවට පැනෙවුවා. පරාජිකයි කියලා කියන්නේ පරාදයි. සිවුරු ඇරලා යන්න ඕනේ. ආයතනයක් උපසම්පදා භික්ෂුවක් කියලා නම ගහගන්න කවදාවත් බෑ ජීවිතේට. පස්සේ කාලෙක උපසම්පදාය ළමහල්ලා උපස එහෙම වෙන්නත් බෑ පරාජිකා වෙච්ච කෙනෙක්. ඔන්න සංගියා කැවිතිනම් ඒ වරද බරපතල නැති එකක් වුණත් එහෙම මොන හරි අපි කරතුල්ලකින් සිද්ධ වුණු දෙයක් නම් සාමාන්‍යයෙන් මට්ටමින් තියාගන්න පුළුවන්. උපසම්පදා කරන්න අයිතියක් නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට යම් කිසි සංඝ කර්මයක් ඇත්නම් ඒකට යන්න අයිතියක් නැහැ. අන්න එහෙම ක්‍රමයක්. නැන්න සිවුරු වල නම් ගිහි වෙන්න ඕනේ. එතකොට හිත බලාගෙන ඒ වාදාවක් නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. හොරකම පිළිබඳවත් එහෙම පැනවීමක් වුණා. එක අවස්ථාවක එක්තරා භික්ෂුන් වහන්සේනමක් කුටියක් හදාගන්න ඒ කාලේ තිබුණා ඔය කැලෑ දර එහෙම කපලා ඔක්කොම කළා මේ ලීරලා ඔක්කොම කළා ලී මඩු හදලා ඉතින් රජුරු වගේ ලී මඩු රජේ මුලාදෑනිය පත් කරනවා ලී ආරස්සා කරගන්න රජුරුවන්ට ඒව ගනු දෙන්න ඕනේ දැනුම් දුන්නා ලී පටවල එවන්න ඕනේ ඒ ඔක්කොම කරන්න එහෙම රජේ නිලධාරිය පත් කරනවා ඒ රාජ්‍ය නිලධාරියා මොකද කරන්නේ ඒ ඔක්කොම බලා ගන්න ඕනේ එක්තරා භික්ෂුන් වහන්සේනමක් උන්වහන්සේ කුටියක් හදාගන්න ලී අවශ්‍ය වෙලා අර නිලධාරියා හම්බෙලා කිව්වා රජුරු අණ දීලා තියෙන්නේ අවසරය දීලා තියෙන්නේ මට මේ කුටි හදන්න ලී දෙන්න කියලා. ආයි හාවුතුරිනේ බොරු කියන ලොකු විශ්වාසයන් මොනවද අවිශ්වාස කරන්න තුර ලී ටික ලී දුන්න ප්‍රමාණය. ඉතින් හාවුතුරු අතිපතන් අරන් ගිහලා සමගි වැඩිට ගත්තා. ඔය හදිස්සියම රජුරුවන්ට අවශ්‍ය වුණා ලී ප්‍රමාණය. රජුරු අර නිලධාරියාට පණිවිඩයක් එවවා මෙච්චර මෙච්චර ලී ප්‍රමාණය එවන්න. එතකොට ස්වාමීනි ඔබ වහන්සේ දැනුම් දුන්නයි කියලා. භික්ෂුන් වහන්සේ නම මේ ලී ටික අරන් ගියානේ. ඔය ප්‍රශ්නේ රජ්ජුරුවන්ට කියනකොට රජ්ජුරුවහන කවුද මේ භික්ෂුව? මං කාටවත් එහෙම කියලා නැහැ. නෑ උන්වහන්සේ බොරු කියනවා. උන්වහන්සේ මෙහෙම කියලා අරන් ගියා. පස්සේ උන්වහන්සේ ආරාධනා කළා ගෙන්නගත්. ගෙන ගහන ස්වාමීනි මං ඔබ වහන්සේට මෙහෙම පොරොන්දුවක් කියලා තියනවාද? භික්ෂුන් වහන්සේලා බොරු කියනවා කියලා මම විශ්වාස කරන්නේ නැහනේ. මොක හරි ඔබ වහන්සේ දැනගන්න ඉබේ ඇයි මෙහෙම එකක් කියවුනේ? මං කවද ඔබ වහන්සේට රිදී දෙන්න පොරොන්දුනේ? ඒ කොහොමද ඒ කියන්නේ මට? ඇයි මහරජ? මගේ මේ සියලු රාජ්‍යයේ ශාසනයට පවරනවා මං කියලා ඔබ වහන්සේ කියලා නේද? ඔබතුමා කියලා නේද? ඇත්ත නේදයි. කොන අල්ලගත්තා ඔය කෑලි. සාසනයට පවරනවා කියන එක වෙනම දෙයක් පුද්ගලිකව ඉල්ලනගේ තව දෙයක්. නමුත් මේක ඔබ ඔබගේ වාසියට මේ අවස්ථාවේ වටිනේ අරගෙන ඔය වැඩේ කරපේක වටින්නේ නැහැ. මීට පස්සේ මොනව හරි ගන්නවා නම් අවශ්‍යදී ඉල්ලා පුද්ගලිකව වැඩ කර පුද්ගලික දෙයක් ඉල්ලා ගන්න පොරොන්දු වෙන්න කියලා භික්ෂුවක් නිසා දඬුවම් කරන්නේ නැහැ යන්න කියලා යැගුවා. මේක බුදුරණන් වහන්සේ ආලත් දෙනාම ගින්නල ඇහුවා. ආලේනම් මොක පුරුසේ මෙවන් නීච වැඩක් මීට පස්සේ කරන්න එපා. කියහෙනම් යමක් ගන්නවා නම් ඉදලා ගැනීම දැනුම් දීලා ගැනීම ක්‍රමවේද විස්තර පනවල හිටන් අන්තිර කිව්වා මීට එතකොට එතන හිටියා පැවිදි වෙලා හිටියා රජුරුවන්ගේ අර විනිශ්චයකාරවරු දෙන්නේ ඒගොල්ලෝ තමයි දඬුවම් පමුණවන්නේ නඩුකාර මහතු අද කාලේ හැටියට ඒ නඩුකාරින් ඒ වගේ ඒ දෙන්නගෙන් අහනවා බුදුරණන් වහන්සේ කොසල් රජුරෝ යම් කිසි දෙයක් හොරකමකට දඬුවම පනවන්නේ කීතරම් ප්‍රමාණයකට ගාවම අඩ කහවනවා කැරි ප්‍රමාණයක් කියලා මට මතක නැහැ කහන ප්‍රමාණය ඊටාම සුළු මුදලක් යන කිව්වා අන්නේ මුදල සීමා කළා කියලා මෙන්න මෙහිට වැඩි දෙයක් යමේ හොරකම් කළොත් පරාජිකයි එදා පැනෙව්වා හැබැයි එදා වටිනාකම බුදුරණන් වහන්සේ නියම කළ පැනෙවලා අද කේස් ගහගත්තා පරාජිකා වෙන්න පුළුවන් මොකද හේතුව ජීවන විද වැඩි වෙලා බඩු ගලන් ගිහින් තියෙන හැටියට මුදල ගහන්න පැනෙවල නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවනේ ඒ නිසා බුදුරණන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් නොවෙන්න ක්‍රමයක් පැනෙවි අහලා තිබුණ මොකද්ද රජ්ජුරුව දඬුවම පනවන්නේ කොයිතරම් මුදලක දෙයක් වටිනා දෙයක් ගත්තොත් එන අදත් ප්‍රශ්නේ විසඳලා ඉන්නේ ඕකේ අදත් යම් කිසි රාජ්‍යයක යම් කිසි විනිශ්චයකාරවරු යම් හොරකමකට දඬුවම පනවනවා නම් අවවාදයක් නොදී යම් කිසි විදිහක හිරේ විලක් වේ දමන්න හෝ දඩියක් ගහන්න හෝ පනවනවා නම් කොයිතරම් ප්‍රමාණයක මුදලක දෙයක් ගත්තොත් වරදකාරයා වුණොත් කියලා අද හොයන්න ඕනේ. ඒතර අදර ගැලපෙන එක හම්බ වෙනවා. එදාට ගැලපෙන මුදලක් පනවන්නේ නැතුව ওই විදිහට පැනවි ඔය හේතුව උඩ. මේ අදත් මේ අපිට මොකද මේ කෙනෙකුට නළුවක් දානවා මොකද? මෙයා මයින් රුපියල් 10ක් හොරකම් කරගෙන ගියා. දැන් නළුකාරය හිරේ දායි ලෝකෙට. නෑ විනිශ්චයකාරතුමාට මේක ඔප්පු වුණාත් වරදකාර දෙකොත් ඕ කිව්වා. රුපියල් 10කට මිනිහා හිරේ දාන්නේ නැහැ. මොකද එහෙම සුළු දෙයක් උඹ හොරෙන් ගත්තේ ඇයි එහෙම කළේ අනේ ස්වාමීනි දවස් ගානක් බලිගිනි හිටියා බත් වේලක් ගන්න නෑ මම පස්සේ බත් වේලක් ගන්න ඕන හිතා හිටි සීයකක් බොන්න මම මේ කරන් ගියා කරන්න දෙයක් නැතුව මීට පස්සේ හොමිවා කරන්න එපා බලයන් හොඳින් ජීවත් ඔන්න අවවාදයක් කරයි රුපියල් 10ට මිනිහ කිරිය දාන්නේ නෑ එහෙනම් අද කාලේ හැටියට බලන්න ඕන රුපියල් 10යි දෙයක් ආවුදරිනේ හොරගම් කළොත් එදාර ඉතාම සුළු අලකහවන වල පරාජිකා කියවක අද දාන්න බෑ අද එහෙනම් කීයක් විතර ගත්තොත් තමයි මේ අදත් ඒක හොයන්න ඕනේ රුපියල් 1000 ගානක් ගත්තොත් 1000ක් හමාරක් ගත්තොත් නම් සමහර ලාවට මාසයක් හරි හිරේ නියම කරන්න පුළුවන් ඒක දර මුදලත් එක්කලා ගෙවල් නියම කරන්න පුළුවන් අන්න ඒක වෙනසක් තියෙනවා ඉතින් ඒ වගේ අදත් මේ පරාජිකාවට මිල හොයන්න ඕනේ මුදලන් එහෙම එකක් එදා දුන්නේත් ඔය හේතුව උඩ ඉතින් හොයලා අන්න ඒ වගේ යම් කිසි දර මුදලක් දඩයක් ගෙවන්න සිද්ධ වෙන්නේ දඩුවමක් විඳින්න සිද්ධ වෙන මට්ටමේ එවන්දු හොරකමක් කෙරුවොත් ඒ වික්ෂුන් වහන්සේ නමක් පරාජිකයි පාරාජිකා කියන්නේ ආයතනයක් කවදාවත් සංඝයා වහන්සේ අතර ඉඳලා හිටියට වැඩක් නැහැ හිත වැලින්නෙත් නැහැ මොනවා කරත් වැඩින්නේ නැහැ ඒකෙන් අයින් වෙන්න ඕනේ ඒ සම්මතිය ඉවත් වෙන්න ඕනේ ඒ සොරකම කාමයිතුනි අනික තමයි නැතිගුණ හැඟවීම ලාභය කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වීම මං සෝතාපන්න පුද්ගලෙක් මං සකෘදාගාමි කෙනෙක් මං අනාගාමි වෙලා ඉන්නේ මං අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් මේ ආදි වශයෙන් කියලා මිනිස්සු රවටලා අනේ කොච්චර වාසනාවක්ද අපිට හම්බුනේ අපිට උත්තර මාර්ගයේ උත්තරමේ හම්බුනේ අනේ සාදු කිය කිය වැඳලා කරවටක් උසල ගෙනහලා පිළිකර පුරවල යන්න පුළුවන් මට කාන්නේ මට වාසි අනිදාස ගෙන රහත් වෙලා කියලා අනාගාමි වෙලා නේ කිව්ව දැන් අයියේ රහත් වුණා කියලා නම් මම මෙච්චර ගෙනද්දී ওই જાතිය වගේ නම් මං දැන් ඊයේ රහත් වෙලා වත්නා ඒ කෙනෙකුට දෙන්නට හොරෙන් කියලා හද දෙනවා ඉන්න බිල්ලවා එහෙම ඇති ඉන්නවා ඔන්න ওই જાතිය බොරු ඩාව කීරි ප්‍රහංසා සකා නීච විදිහට නැතිගුණ හැඟෙව්වොත් පරාජිකයි. ආයි මහානකම නැහැ යන්න ඕනේ සිවුරු ඇරල. අයිතියක් නැහැ සිවුරේ ඉන්න උපසම්පදා භික්ෂුවක් වශයෙන්. නැතිගුණ හැඟෙවීම කියන්නේ ඕකයි. මං ධානලාභිය කිව්වත් නැතිගුණ හැඟෙව්වා. නැති ධාන කියන්න බෑ. දෙයක් නැහනම් කියන්න බෑ එහෙම කිව්වොත් වැරදි. එතකොට මිනිස්සු ගරු කරනවා ගරු සත්කාර බලාපොරොත්තු වෙනනම් ඒ වැඩේ කලේ. එයා පරාජිකයි ඒ හේතුවෙන්. ඒ හොරකම කාම වෛතුනේ නැතිගුණ හැඟීම අනික කලල රූපේ පටන්ගෙන තුන් කුදු පහල්ලා දක්වා මිනිස් ප්‍රාණයක් විනාශ කිරීම හෝ විනාශ කිරීමට අනුබල දීම. ඔය කාරණේ කළොත් හාමුදුරුව පරාජිකයි. ඕක කියනවා හතර පරාජිකාව. පරාජිකා කියන්නේ ඒකයි. මාර්ගඵල ලබන්න ඒ පරාජිකා වුණා නම් මේ සම්මතියෙන් ඉවත් වෙන්න. ආයි උපසම්පදා බිස්සු වගේ සම්මතිය ඉන්න බෑ. වහාම සිවුරු ඇරලා ඉවත් වෙන්න ඕනේ, ගිහි වෙන්න ඕනේ. එහෙම නෝ පුළුවන්. ආනන්තර පාප කර්මය සිද්ධ කළොත් එහෙම කවදාවත් ගිහි වුණා පැවිදිවා කාටවත් බෑ ඒක ආත්මය තුනතුරු යන්න බෑ ඒක අතින් අපාගත වෙලා ගෙවලා ඉන්න ඕනේ ඉතිය කරගන්න ආනන්තර පාප කර්මය ඊට වඩා මහ බලවත් පරාජිකා කියන්නේ උපසම්පදා සම්මතිය ඉඳ බෑ ඒකයි ඉඳගෙන මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබුව කෙනෙක් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒකයි කාරණේ.